අපි එතකොට මේ වෙනකන් මොනවද කතා කරගෙන ගියේ කියලා මතක් කරගමු බලන්න. මේ මොනවද මේ වෙනකන් කතා කරන්නේ? මුලින්ම අපි පාලි භාෂාවේ අකුරු ගැනයි, ඒත් එක්කම පාවිච්චි වෙන සංඥා නම් එක එක දීර්ඝ අකුරු, කෙටි අකුරු, ස්වර, ව්‍යංජන මේ විදිහේ ඒ සංඥා ටික කතා කරගෙන ගියා. ඊට පස්සේ සංදි කාණ්ඩය පටන් ගත්තා. රයිට්, ඉක්මනට අපි ඒ ටික මතක් කරගෙන ගියා. සංදි කරනවායි කියලා කියන්නේ මොකක්ද? ඇයි එහෙම ලං කරලා තියෙන්නේ? හේතු ගානක් තියෙනවා. එකක් තමයි පහසුවෙන් උච්චාරණය සඳහා. දැන් බුද්ධ දේශනාවේ ඒ විදිහට සංදි කරලා, එහෙම නැත්නම් වචන එකට කරලා දේශනා කරලා තියෙන්නේ. එක හේතුවක් තමයි පහසුවෙන් උච්චාරණය සඳහා. දැන් සිංහලයේදී වුණත් අපි ඒ වගේ සංදි පාවිච්චි කරනවා. වචන එකතු කරලා කියන අවස්ථා තියෙනවා. සූර්යෝද්ගමණය. සූර්යෝද්ගමණය. ඒකට අරුණෝදය. අරුණ උදය කියන වචන දෙක සිංහලෙන් අපි පාවිච්චි කරනවා අරුණෝදය කියලා. එතකොට ඒ වගේ අපි සිංහලෙදිත් ඒ වගේ වචන එකතු කරලා කියනවා. අරුණ උදය කිව්වොත් එහෙම ටිකක් වෙලත් යනවා වෙඩි. ඊට වඩා පහසුවෙන් අරුණෝදය කියද්දී එක දිගට ඒ වචන දෙක කියාගෙන යන්න පුළුවන්. අන්න ওই වගේ හේතු නිසා තමයි මේ සංදි කරලා වචන දේශනා කරලා තියෙන්නේ. එතකොට මේ සංදි කරනවායි කිව්වම මේක ප්‍රධාන වශයෙන් ඇත්තටම සංදි වර්ග තුනක් ගැන කතා කරනවා. ස්වර සංදි, ව්‍යංජන සංදි, නිග්‍රහීත සංදි කියලා. ඊට අමතරව ඒ වෝමිස්සක සංදි, එහෙම නැත්නම් මිශ්‍ර සංදි කියලා තවත් අපි අවසානයේ කතා කරනවා. ඒතකොට මේ වෙනකන් ඒ ස්වර සංදි කියන කොටසයි ව්‍යංජන සංදි, නිග්‍රහීත සංදි කියන ටික කතා කරගෙන ගියා. ඒත් එක්කම අපි දැනගෙන ඉන්න ඕනේ සංදි කරනවායි කියලා අපි මොකද කරන්නේ? මොන වගේ දේවල්ද සංදි කරනවා කියලා කරන්නේ? ඒක ගැන අපි මේ පොත ළඟ තියේ නම් බාලාවතාර දීපණී කියලා පොතක් දුන්නේ සමහරෙක් ගාව ඇති. ඒ පොත ළඟ තියෙනවා නම් ඒකේ තියෙනවා මේ සංදි කරද්දී පාවිච්චි කරන විදි, සංදි විදි කීපයක් ගැන. එතකොට ඒ තැනකදී අපි ඒව ගැන දැන් කතා කරලා තියෙන දැන් තමයි. එතකොට ඒ ටික ගැනත් පොඩ්ඩක් මතක් කරොත් හොඳයි කියලා සමහර සන්නාතිලා මතක් කළා. ඒ සංදි විදි ගැන පොඩ්ඩක් මතක් කිරීමක් කරොත් කට්ටියට පහසුයි කියලා. එතකොට ඒ සංදි විදි 8ක් ගැන මේ පොතේ කියවෙනවා. ඉතින් පුරාණ ඇතැම් පොතක ඒවා කීපයක් මිශ්‍ර කරලා සංදි විදි 7ක් කියලා පැරණි පොත්වල කියලා තියෙනවා. මහා නිරුක්ති කියන කච්චාර මහරහතන් වහන්සේගෙන් ලියවුණු තවත් පොතක. ඒ වගේ මොනවද මේ පාවිච්චි වෙන සංදි විදි කියන එකත් අපි ටිකක් ඉක්මනට බලාගෙන යමු. එතකොට ඒකෙදි මුලින්ම කියනවා ලෝප විදිය, ලෝපය කියලා. අපි ලියමු. එතකොට මේ සංදි කරද්දී අපි මේ ලෝපය කියන කටයුත්තත් කරනවා. ලෝපය එක, එතකොට පළවෙනි එක ලෝපය. එතකොට ලෝප කියලා කියන්නේ තියෙන අකුරක් මකන එක තමයි ලෝපය කියලා කියන්නේ. ඉතින් ඒක කෙටියෙන් මතක තියාගමු. අකුරක් මැකීම කියන එකයි. උදාහරණයක් ගත්තොත් දැන් සරාසරි ලෝපන් සූත්‍රයෙන් අපි කලේ මුල් අකුර මකන එක. පැහැදිලිනේ සරාසරි ලෝපන් කියන සූත්‍රයෙන්. එතකොට පැහැදිලි මුල් අකුරක් මකන එකක් කලේ. ඊට පස්සේ තවත් මේ වගේ ව්‍යාකරණයේදී පාවිච්චි වෙන දෙයක් තමයි දැන් උදාහරණයකට ඒක වචනයක් හදපු එකක් මතක් කරගත්තොත් ලෝක අග්ගෝ කියලා වචන දෙක තිබුණා. ඊට පස්සේ ලෝක කියන තැන තියෙන අයන්න අයින් වෙලා ඊට පස්සේ ලෝක් කියලා හිටියා. ඒ අයන්න අයින් වුණේ මෙන්න මේ ලෝප විදියෙන්. මුල් ස්වරය ලොප් වෙන විදිය. එහෙදි ලියන්නේ නේ. ඊට පස්සේ තවත් ක්‍රමයක් තමයි ආදේශ කියලා කියන්නේ ආදේශයක්. උතර ආදේශ කරනවා කියන එකේ තේරුම මොකක්ද? මකනවා කියන එකම තමයි අපි සාමාන්‍ය තැන කියන්නේ ආදේශය කියන එකේ අර්ථය තියෙන අකුරක් වෙනුවට වෙනත් අකුරක් ගන්නවා. අපි ඒක පෙන්වන්නේ කොහොමද? ඔව් ඒකත් ඉස්සරහින් සටහනක එක්කම මේ පැත්තෙන් හරි දාගත්තනම් හරි. ඒතර ලෝපය අපි පෙන්වන්නේ ඉරකින් කපලා ඒ අකුර අයින් කරනවායි කියලා පෙන්වන්නේ. පැහැදිලිද? වෙනත් අකුරක් ගැනීම. හරි. අපි ඒතර මේ පැත්තෙන් සතු පැනකින් හරි දාගමු. ඒක පෙන්වන විදිහ අයන්න ලියලා කපලා පෙන්න. ඊට පස්සේ ආදේශයක් වෙන තැනක් මොන වගේ ආදේශද අපි කතා කරේ?
යවමදන.
ඒ ආගම යවමදන තරලා චාගම ආගමයක්. ඔව් වමෝදු දන්තාන
කොචාසන.
අපි ඒක වමෝදු දන්තානං ගමුකෝ. උයන්නට හල් වයන්. ඌ උයන් ලිව්ව. ඊට පස්සේ ඊතලයකින් හල් වයන්. යටිනු තිරක් ගන්න. අන්න ඔහොම තමයි අපි එතකොට ආදේශය කියන එක පෙන්වන්නේ. ඊට පස්සේ ඊළඟ ක්‍රමයේ තමයි ආගමය. ආගම. මොකක්ද ආගමයක් කියලා කියන්නේ? ඔව්. අලුතින්ම අකුරක් පැමිණීම කියලා අපි කියනවා. අලුතින්ම අකුරක් වචන දෙක අතරට එනවා නේද? ච අභිඤ්ඤා කියලා තිබ්බා. චල භිඤ්ඤා කියලා වචනේ දෙනවා. අලුතින්ම අකුරක් ආවා. ලයන්න. ඒකට වරහණ කර කර අපි ඒක පෙන්වන්නේ වරහණකින් වරහන් කරලා අලුතින් එන අකුර. අල්ලය මොකද ජහල්ලා යන්නා. ලියන්න මේක අතර ලියන්න පුළුවන්. ඒ හල්ලා යන්න අලුතෙන් මෙනවා කියලා අපි එහෙමයි පෙන්වන්නේ ආගමයක්. ඊට පස්සේ දිත්තයක්. දිත්තයක් වෙනවයි කියලා තව එකක් කියනවා. හතරවෙනි ක්‍රමේ දිත්තය. දිත්තයක් කියන්නේ මොකක්ද? තියෙන අකුරක් දෙකක් වෙනවා. දෙගුණයක් වෙනවා. ඔව් පරද්වේ භාව ඨානේ සූත්‍රය. ඔව් හල් අකුරක් තමයි ගන්න. ඕනේ නේ සූත්‍ර ඉදින් තමන් හිතලා ලියාගන්න. එතකොට වෙන හැටි අපි පෙන්නනවා උදාහරණයක් විදියට. පමාදු අප්පමාදු වුණා. එතකොට හල් පයන්න තිබුණු හල් පයන්න හල් පයනු දෙකක් වුණා. හල් කරලම ලියවනවා. එතකොට මේකත් ආදේශයක් වගේ තමයි. ආදේශයක් නෙවෙයි ඒ වුණාට දැන් තිබ්බ එකම දෙගුණ වෙන නිසා දැන් ආදේශේ පෙන්වන්නෙත් අපි මේ විදිහටමයි. ඉතින් මෙතනදී වෙන්නේ තිබන තියන අකුර එක වගේම දෙන්නේ වෙනවා. ඒ නිසා අපි පෙන්නනවා එක පයන්න තිබ්බ එක පයන දෙකක් වුණා. ඊට පස්සේ දීර්ඝ විධානය. දීර්ඝ විධාන. දීර්ඝයක් දීර්ඝ විධානයක් කියලා කියන්නේ දීර්ඝයක් වෙනවයි කියලා කියන්නේ. කෙටි අකුරක් දීප් මහත්මයාට ගය.
දැන්
පොල් දීර්ඝ. එතකොට දීර්ඝ වෙනවා කියලා කියන්නේ කෙටි අකුරක් දිගු අකුරක් වීම. කෙටි අකුරු කියන්නේ මොනවද? කීයක් තියෙනවද විමල ජීවාස්ම කෙටි අකුරු පාලි භාෂාවේ? මොනවද? එතකොට ඒ තියෙන කෙටි අකුරක් දිග අකුරක් වෙන එක තමයි දීර්ඝය කියලා කියන්නේ. මොකද්ද උදාහරණයක්? ඔව්, දීගං සූත්‍රය. සද්ධා ඉද කියන එක සද්ධීද වුණා. එතකොට එතන යන්න තිබ්බ එක ඊ යන්නක් වුණා. සද්ධා ඉද කියන එකේ ඉද කියන තැන තිබුණු යන්න ඊ යන්නක් වුණා. ඒකත් අපි පෙන්වන්නේ යන්න ඊ තලයක් ගහලා ඊ යන්නක් බවට පත් වුණා කියලා. එතකොට මේ විදිහට තිබ්බ යන්න ඊ යන්නක් වුණා. දැන් මේ වගේ වෙනසක් උනායින් පස්සේ අපි ඊළඟ පෙළේදී ලියද්දි මේ දකුණු පැත්තේ තියෙන එක විතරයි ලියන්නේ. දැන් මේක ආයේ ලියන්නේ නැහැ. මේක දැන් මේ යන්න යන්නක් වුණානේ. ඊට පස්සේ ලියන්නේ ඊද කියලාමයි. ඊට පස්සේ රස්ව, එහෙම නැත්නම් කෙටිවීම, රස්ව කියලා පාලි වචනය. අපිට පාලියෙන් නම් රස්ව, රස්ව කියන එකේ තේරුම කෙටි කියන එක. රස්ව ආදේශ කියන එකත් ඒක දන්තජ සයන්න තමයි පාලි වචන. ආ දෙවෙනියට තියෙන්නේ අති නෑ, ඒක හරි ෂයන්න වැඩ. ආදේශ රස්ස කියන්නේ දිගු අකුරක් කෙටිවීම. දිගට දිගට තිබුණු අකුරක් කෙටි වෙනවා. ඔව්, ආඛාතු කියන එක අක්ඛාතු වුණා. උදාහරණ ගොඩක් තියෙනවා. ආයන්නක් තිබ්බනම් අයන්නක් වෙනවා. ඊ යන්නක් තිබුණොත් යන්නක් වෙනවා. ඌ යන්නක් තිබුණොත් උයන්නක් වෙනවා. අන්න ඒ වගේ කෙටි වීම තමයි රස්ස වීම කියලා කියන්නේ. එතකොට ඒක ඒ විදිහට වෙන සූත්‍ර කීපයක් අපි කතා කළා. ඊට පස්සේ විපර්යාසය. විපර්යාසයක් මොකද්ද? ඊමල ජීවයස්ම විපර්යාසයක් කියන්නේ. මොකද්ද? සන්තනන්දය. එහෙමද? එතකොට ඒක ආදේශයක් නෙමෙයිද? උදාහරණයක් කියමු බලන්න. ඒක ආදේශයක්. ආදේශ විධාන සූත්‍රය. හරි,
ලකා.
ආය ඒවා මොන සූත්‍රද? ආදේශ සූත්‍ර නෙමෙයි, ආදේශ විධාන සූත්‍ර නෙමෙයිද? ආදේශයන් නෙමෙයි
දෙවෙන්නේ.
ඒවට විපර්යාසයක් කියලා කිව්වද? විපර්යාස නෙමෙයි. විපර්යාසය කියලා කියන්නේ අකුරු වල උඩ යට මාරු වීම. උඩ යට කියන එක වරහන් ඇතුලේ ස්ථාන තිබෙන තැන් මාරු වීම කියන එක.
අනේ අසතුටු වෙනවා.
හවිපරියයෝ ලෝවා කියලා හිම සූත්‍රයක් තියෙනවා. ඒ වුණාට මෙහෙම වෙනවා කියන එක මම කිව්වා. කිව්වේ නැද්ද? බහුවා බාදු. එතකොට ඊතලෙකින් තමයි පෙන්නන්නේ. පිටමුකෝ. එතකොට බහුවා බාදු කියලා ඉන්න ඕනේ. බයන් අපි අල්හයන්නයි වායන්නයි තියෙන්නේ. ඊට පස්සේ නෑ. මෙතෙන්ද හල් වයන්න කියන්නේ. ඊට පස්සේ ආයන්න කියයි ටිකක් තව ටිකක්. ආ. කොහොම තියෙන එක මේ වයන්න මේ පැත්තට එන.
ඊතලෙ ඉඳගෙන කොහොමද?
කොට හයන්න මෙතෙන්. කොට බෞහා කොට බහ වා බාදෝ කියලා ඉන්න ඕන එක මොකද උනේ? බෞහා බාදෝ වුණා. ඒක අපි ඉස්සරහට හදිනවා මේ පදේ. ඒකට මෙන්න මේ වගේ හයන්නයි වයන්නයි තිබ්බ තැන තිබුණු තැන් දෙක මාරු කරගත්තා. මුලින් එන්න ඕන හයන්න බහු කියලානේ තිබුණේ. අපි මේ පදේ තව ටිකකින් හදනවා. ඒකට මේ විදිහට තිබුණු එක අකුරු දෙක කියවීමේ පහසුව සඳහා තැන් දෙක මාරු කරනවා. අන්න ඒකට තමයි කියන්නේ විපර්යාසය. ඊට පස්සේ ආරෝහණය කියලායි කියන්නේ අවසාන ක්‍රමය. ආරෝහණ වෘද්ධ ජනයන්න ආරෝහණ ඒ කියන්නේ ස්වරයක් එක් කිරීම කියන එක. හැබැයි දැන් මේ විදියට මීට පොඩ්ඩක් වෙනස්වට තමයි පැරණි පොත්වල වෙන් කරලා තියෙන්නේ. ඒ වගේම අපි ඊතෙන් වල පස්සේ කතා කරමු. ස්වරයන් ස්වරයක් ව්‍යංජනයට එකතු කිරීම නයි පරංයුත්ති සූත්‍රය. එක් කිරීම කියන්නේ ව්‍යංජනයට එක් කිරීම කියලා ගන්න. මේ කම්දාන ස්වරයක් ව්‍යංජනයට එක් කිරීම තමයි එතකොට ආරෝහණය කියලා කියන්නේ. හරි, අපි දැන් ඔය දේවල් කරලා තියෙනවා. ඒකත් ලියමු නේද? අල්කයන්මයි අයන්න. ලෝකග්ග කියන තැන. අල්කයන්. එකතු කිරීම. යටින් එකතු කිරීම. දැන්. ඊට. ඒක දුක කරන ක්‍රමයේ මතක නැහැ. ලෝකග්ග නයි පරං සූත්‍රේ. ඒක පෙන්වන්නේ මෙහෙම, ඒ කියන්නේ ශුද්ධ ව්‍යංජනයක් තියෙනවා ස්වරයක් නැති. ඒක ස්වරයත් එක්ක එකතු කරනවා කියන එක අපි මේ විදිහට පෙන්වනවා. ඊතලයකින් මේ ව්‍යංජනයේ ස්වරේ වෙත පමුණුවනවා කියන එක. එතකොට මෙන්න මේ විදිහට කරාම සංධියක් වෙනවා.
යන්නේ නෑ නේද? ඒක මේකයි.
හරි. මේක කොහොමද සූත්‍රයේ කිව්වේ? ඒක හා තේරුම මොකද්ද? අත්තරෝ ව්‍යංජනෝ පරක්කරං නේතබ්බෝ කියලා කියන්නේ ස්වර රහිත ව්‍යංජනය පරස්වරය වෙත පැමිණිය යුතුයි. ස්වරය ව්‍යංජනයේ වෙත නෙවෙයි. ව්‍යංජනයේ ස්වරය වෙතයි පමුණවන්නේ.
ස්වරයක් ව්‍යංජනයට එක් කිරීම.
ඒක නම් වැරදිලා කමන්න කොහම හෝ අන්තිමටදී උත්තරේ ඒකයි ඒක හරි නේද එහෙනම් අපි නවත්තපු තැනට යමු නේද එතකොට දැන් මිශ්‍ර සංදි ගැන කතා කරන්න යන්නේ මේ වෙනකන් කතා කළේ ස්වර සංදි, ව්‍යංජන සංදි, නිග්‍රහිත සංදි කියන තුන. දැන් වෝමිස්සක සංදි කියන්නේ මේ තැනකදී සංදි කීපයක් එකම පදයේ ඇතුලේ සිද්ධ වෙනවා. ඒ නිසා තමයි වෝමිස්සකයි කියලා කියන්නේ. මිශ්‍රව සිද්ධ වෙනවා. ස්වර, ව්‍යංජන, නිග්‍රහිත අතරේ සන්ධි සිද්ධ වෙනවා කීපයක්. හරි අපි මේකේ අර්ථ කියවගෙන යමු. අනුපදිඨානං බුද්ධ යෝගතෝ. අනුපදිඨානං වුත්ත යෝගතෝ යනු අතිදේශ සූත්‍රයි. අනුපදිඨානං යනුද වුත්ත යෝගතෝ යනුද පදයෝය. මෙහි පද දෙකකි. අනුපදිඨානං යනු අකාරාන්ත පුල්ලිංග සමාසාන්ත චට්ටි බහුවචනයි. බුත්ත යෝගතෝ යනු අකාරාන්ත පුල්ලිංග සමාසාන්ත පංචමී ඒකවචනයි. එතකොට මේ සූත්‍රයෙන් කියවෙන්නේ මොකක්ද? අනුපදිඨාන බුත්ත යෝගතු. එතකොට මේකේ අර්ථ කියද්දී අපි කියන්නේ මේක අනුවර්තන පද මුකුත් පෙන්වන්නේ නැහැ. එතකොට සූත්‍රයේ අර්ථත් අපි කියාගෙන යමු. එතකොට පැහැදිලි වෙයි. මේකෙදී අනුපදිඨානං කියද්දී මේකෙන් අදහස් කරන්නේ නොදැක්වා වූ පදයන්ගේ කියන එකයි අර්ථය. අනුපදිඨාන න උපදිඨාන. එතකොට අනුපදිට්ඨ කියන කේ තේරුම න උපදිට්ඨ දක් නොදැක්කූ කියන එකයි. එතකොට නොදක්වන ලද පදයන්ගේ කියන එකයි අනුපදිට්ඨාන කියන කේ තේරුම. උත්ත යෝගතෝ කියන කේ තේරුම කියන ලද සූත්‍රයන්ගේ අනුසාරයෙන් සූත්‍ර අනුව කලින් කියපු ඒ වගේ හැටියට දැනගන්න කියන එක කෙටියෙන්ම තේරුම. දැන් මේ වෙනකන් පද ටිකක් සංදි කරන ක්‍රම කීවානේ. එතකොට ඒ ක්‍රමයට හදන්න බැරි සංදි තියෙනවා. ඒ විදිහට ඒ කියපු සූත්‍ර වලින් කරන්න බැරි සංදි විදි තියෙනවා. ඒ සංදි විදි මේ සූත්‍රයෙන් කරන්න කියන එක තමයි දැන් බාලාවතරදී මෙතන කියන්නේ. හැබැයි ඒ වුණාට මීට අමතරව තව සූත්‍ර මේ සූත්‍රයේ යටතේ මේ පින්නන පද හදන්න වෙනම සූත්‍ර මෙතනින් පස්සේ අහුවෙනවා. ඒ කටයුතු කරන්න පුළුවන් සූත්‍ර පස්සේ අහුවෙනවා. අපි ඒව ගැන කියද්දි කියනවා. එතකොට ඒ නිසා මේකෙන් අදහස් කරපු අර්ථය තමයි උත්ත යෝගතෝ කියන කේ අර්ථය කියෝ සූත්‍ර අනුව මේකෙන් මේ සූත්‍රයත් උදව් කරගෙන මේකෙන් මේ ඉඩක් දෙන්නේ වෙන කියවෙන වෙන තැන්වලදී කියවෙන සූත්‍ර අනුව අනුසාරයෙන් කලින් කියපු නැති සංදි හදාගන්න. දැන් කලින් කියපු සූත්‍ර වලින් හදන්න බැරි එකතු කරන්න බැරි යම් පදයක් තියෙනවා නම් පද දෙකක් කලින් කියපු කිසිම සූත්‍රයකින් හදන්න බෑ. ඒ තැනකදී මෙන්න මේ සූත්‍රයත් යොදා ගන්න. ඒත් එක්කම පස්සේ කියවෙනවා තව සමහර සූත්‍ර. අන්න ඒ පස්සේ කියවෙන සූත්‍රවල බලේ මේකත් එක්ක අරගෙන එහෙමනම් හදා ගන්න කියන එක තමයි කියන්නේ. එතකොට ඒ නිසා දැන් මේ සූත්‍රයේ යටති පද හදද්දී ලේසියට ඒ පැරණි පොත්වලත් එහෙමයි පෙන්වලා තියෙන්නේ. ගොඩක් ඒ පැරණි සන්න පොත්වල එහෙමත් කියන්නේ. ඉතින් මේ සූත්‍රය විතරක් ලිව්වම ඇති කියන කතාව. එතකොට මේ ඒ පද දෙක එකතු කරද්දී ඉතින් ඒ විශේෂයෙන් පෙර කලින් ඒ හදන්න බැරි වුණ එහෙම නැත්තම් කලින් ඒ සූත්‍ර වලින් කරන්න බැරි වුණ කටයුත්ත එහෙමනම් මේ සූත්‍රය යොදා ගත්තම ඇති කියලා තමයි සමහර පොත්වල පෙන්වන්නේ. ඒ වුණාට ඊත් තවත් සමහර ස්වාමීන් වහන්සේලා කියනවා ඉතින් අර සූත්‍රයත් පෙන්වන එක තමයි වඩා සුදුසු. එතකොට මේක මේ සූත්‍රයත් ලියලා එතකොට මේකට ඒ බලේ හම්බෙන්නේ කොහෙන්ද? ඒක හැබැයි තාම අපි කියවලා නැහැ. දැන් අලුත් කෙනෙකුට ඕක කරන්න බැහැ. ඒක ඉතින් ගුරුවරයෙකුට තමයි කියන්න වෙන්නේ. එහෙම නැත්නම් අර අලුත් කෙනෙකුට දැන් කියලා නැති සූත්‍රයක් කොහොමද දැන් ඉස්සරහට එන එකක් කොහොමයි දැන් තේරුම් ගන්නෙ? ඒ නිසා ඒ තැනකදී දැන් මේක විතරක් ලිව්වත් ඇති කියන අදහස තියෙනවා. ඒ නිසා අපි දෙකම දැනගෙන යමු ඉස්සරහට නේද? හරි. සොට කෙටියෙන් මේකෙන් කියවෙන්නේ මේ වෙනකන් කියපු සූත්‍ර වලින් හදන්න බැරි පද මේ සූත්‍රයත් උදව් කරගෙන එhmenan හදා ගන්න. මේ සූත්‍රයත් උදව් කරගෙන අනෙක් කියලා තියෙන න්‍යායන්ට අනුව හදා ගන්න කියලා. එතකොට ඒවට අවශ්‍ය න්‍යායන් ඉස්සරහට කියවෙන සූත්‍ර වලින් දීලා තියෙන්නේ. එහෙම තියනවාද? තියෙනවා. කිමල ජීව. හරි. එතකොට අපි මේකේ අර්ථ කියමු. අනුපදිඨානං පෙර සූත්‍ර වලින් නොදක්වන ලද සන්ධි ක්‍රමයෝ පුත්ත යෝගතු කියන ලද සූත්‍රයන් අනුව දත යුතුය. මේකේ සන්ධි කියන පදේ තිබුණේ නැහැ. ඒ වුණාට මේ කියන්නේ කලින් කියපු සූත්‍ර වලින් හදාගන්න බැරි වුණ සන්ධි තමයි මේ සූත්‍රයට අනුව දැනගන්න කියන ඒ කතාවකින් කියන්නේ. හරි. අපි එතකොට මේකේ වෘත්‍ය අර්ථ කියමු. ඉද මෙහි අනිද්දිඨා සන්ධයෝ නොදැක්කූ සන්ධි වූ උත්තානුසාරේන කියන ලද සූත්‍ර අනුසාරයෙන් ඤෙය්‍යා දත හැකිය දත යුතුය කියන අර්ථයක් තියෙනවා. යතහ ඊට උදාහරණ මෙසේයි. යදි ඒවං බෝධි අංගා ඉති ඉහ යදි ඒවං බෝධි අංගා යන මෙහි යාදේසේ යකාර ඉවර්ණයට යකාර ආදේශ කළ කල්හි ඉමිනාසුත්තේන මේ සූත්‍රයෙන් දයකාර සංයෝගස්ස හල් දකාර හල් යකාර සංයෝගය හට ජෝ ජකාරයක් වී දයකාර සංයෝගස්ස මහප්‍රාණ ධකාර යකාර සංයෝගය හට ජෝ මහප්‍රාණ ජකාරයක් වී ද්විත්තේ ද්විත්තය ඌ කල්හි යජ්ජේවං යනුවෙන්ද බොජ්ජංග බොජ්ජංග යනුවෙන්ද පද සැකසේ මේ මොකක්ද දැන් කියන්නේ අපි දැන් මේ පද දෙකක් හදන්නයි යන්නේ යදි ඒවං කියන පදෙයි බෝධි අංගා කියන ඒ පද දෙකයි එකතු කරන්න යන්නේ යදි ඒවං කියන පද දෙකයි බෝධි අංගා කියන පද දෙකයි අපි ඒක උඩට ලියා ගන්නවා යදි ඒවං බෝධි අංගා කියලා යදි පළවෙනි එක යදි ඒවං යදි එකතු කිරීම ඒවං අපි ඉක්මනට ලියමු යදි ඒවං ජින වචන කෙටියෙන් අපි ලියමු ජින වචන ඇති ඔයදී එක අකුරක් ලිව්වත් ඊට පස්සේ හල් දයන්නයි යන්නයි වෙන් කරගන්නවා සූත්‍රයේ යත් ඊ ඒවං යදි ඒවං කියන එකේ තේරුම යම්සේද යදි කියන එක. ඒ යස්මා. ඉඳින් මෙසේ. සරසරනේ පුබ්බ මදෝටි. පුබ්බ කියලා කියවන්නේ. ඊට පස්සේ යන්නට හල් යකාරයක්. යත් යන්න හල් යකාරයක් බවට පත් වෙනවා යය මොකද හල් යය යන්න ඊවන් මොකද්ද සූත්‍රය යන්නට හල් යය යන්න ගන්න සූත්‍රය ඔව් ඊවන්නෝ යන්නවා කියන සූත්‍රයෙන් යන්නට හල් යය යන්නක් ඊට පස්සේ දැන් තියෙන්නේ යත් ඊට පස්සේ හල් යය යන්න ඊට පස්සේ ඔන්න ඔය කියන දෙන්නටම හල් දයන්නයි හල් යයන්නයි කියන දෙන්නටම ඊළඟ සූත්‍රයෙන් දයකාර සංයෝගස්ස ජෝ කියලා කිව්වේ. ඒ දෙන්නටම අල්ප ප්‍රාණ හල් ජයන්නක් කියනවා. අල්ප ප්‍රාණ හල් ජයන්නක්. ඔය අල්ප ප්‍රාණ දිය නැහැ. හල් ජයන්න. දැන් කට්ටියට අල්ප ප්‍රාණ මහ ප්‍රාණ අමතක වෙලා. හරි වැඩි ප්‍රාණවලියෝ බරට හිතලා වැඩි අර සමහරෙකුට ගැඹුරු දේවල් හිතද්දි සමහරට සරල දේවල් නමුත් වෙනවා කියන්නේ නේ අර ඊට පස්සේ දිත්තය වෙන මොකද මේකට වෙනම සූත්‍රයක් තියෙනවා දැන් අපි දැනට මේ සූත්‍රය ලියන්නේ මොකද්ද අනුපදිත්තානං කියන සූත්‍රයෙන් මේක වුණා කියන කතාව කියන්නේ අනුපදිත්තානං සූත්‍රයෙන් විතරක් නෙවෙයි ඒත් එක්කම වරහන් ඇතුලේ එක දාගන්න ඩොට් ටිකක් හරි ඊළඟට තියලා ඊට පස්සේ අපිට තව සූත්‍රයක් අහුවෙනවා කලින් අපි කියලා තියෙනවා යවතං තලන දකාරාණං ව්‍යංජනානි චලඤ ජකාරත්තං කියලා දෙවෙනි පොතේදී අපි කිව්වා ඕක එතකොට අන්න ඒ සූත්‍රයේ බලෙන් තමයි මේක ඇත්තටම වෙන්නේ ව්‍යාකරණයේදී මේ කතාව වෙන්නේ ඒ සූත්‍රයේ බලෙන්. හැබැයි ඒ වුණාට ඒකට දැන් පාර කපන්නේ මේ අනුපදිත්තානං සූත්‍රයෙන් දැන්. ඒක තාම කියලා නැහැනේ එහෙම සූත්‍රයක් මේකේ. සංධිකාණ්ඩේ කිව්වේ නැහැනේ එහෙම එකක්. ඒ නිසා ඒ සූත්‍රයේ බලේ ඉතින් මේකෙන් අපි ගන්නවා. අරන් ඔන්න මේ වැඩේ කරනවා. එතකොට ඒ නිසා දැන් පැරණි ඇතැම් පොතක අර කොටස ගැන නොකිය අනුපදිට්ඨානං සූත්‍රය විතරක් කියලා තියෙනවා. ඉතින් කමන්නේ. දැන් ඉතින් නැත්තම් අලුත් කෙනෙකුට තේරෙන්නේ නැහැනේ, පැටලෙනවනේ. එතකොට මේ වැඩේ කරන්නේ අර කලින් කියපු කිසිම සූත්‍රයකින් මේ වැඩේ කරන්න බෑ. සන්ධි පාඩමේ දැනට අහු වුණ කිසිම සූත්‍රයකින් මේ වැඩේ කරන්න බෑ. ඒ නිසා තමයි අපි දැන් මේ
දැන් කියපු මේ සූත්‍රයෙන් තමයි මේ දේ කරන්නේ. මේ වෙනකන් කරන්න බැරි වුණ වෙලේ. ඊට පස්සේ ඒ අල් ජයන්න දිත්ත කරනවා. ඒක කරන්නේ මොකද්ද? දිත්තයක් කරන්නේ. ඔව්. ඒකට සූත්‍රයක් අපි කිව්වා. පරදේ භව. නෑ දැන් ඕවා ලියන්න ඕනේ නෑ. දැන් අල් ජයන්න විතරයි නේද? ආදේශය වුණා. ඒ දයන්නත් දැන් අයින්න. මේ දෙන්නටමනේ. අල් ජයන්න ජයන්න දෙකක් වෙනවා දැන්. ඔච් ඔච්. කොට ඒක වෙන්නේ පරදේ භව සූත්‍රේ. ඊට පස්සේ නයි පරම් සූත්‍රය.
ඉවන්ව යන්නවා සූත්‍රය දාන්න තු කෙලින්ම අර ගියා තියන්නට අපි ආචායන ආදේශ කරා වගේ ගියන්නටම නෑ නේද?
එහෙම කියන්නේ.
එතන සාහල අනුපදිත්‍යාන උද්දේවක ඔක්කොම සූත්‍රම් ගන්නවා. දැන් අනුපදිත්‍යාන වෘත්ත යෝගට
ඔක්කොම ලියන ඉඩමන්දි නිසා නේද ලොට් වෙලා තියලා තියෙන්නේ. අර මේ වගේ සූත්‍රය සම්පූර්ණ තියෙනවා නේද?
මේ දැන් මේ අනුපදිස්ථාන කියලා කියන එක නැතුව මේ සූත්‍රය නිදගන්නේ. මේ සූත්‍රය දෙන්නත් දැන්
ඔය ඒ ඉඩමන්දි නිසා ඉතින් ඒ ලියන්න ඕනේ.
ඔව්.
ඒක එහෙම වුණොත් අවශ්‍යුණු තව ගොඩාක් සූත්‍ර ලියන්න වෙනවා. සන්ධි කාණ්ඩයට තව ඒ සූත්‍රේ පස්සේ එනවා. ඒ යවතන්තලන සූත්‍රයේ ඉස්සරහට එනවා. ඒකෙන් වෙන කටයුතු ටිකක් කරනවා ඉස්සරහදී. ඒක මෙතෙන්ද ලොකුවට අදාළ වෙන්නේ නැහැ. දැන් එහෙම කරන්න ගියොත් සන්ධි කාණ්ඩේ ගොඩව දික් වෙනවා. ඒ නිසා ඒ කිටික දැන් බාලාවතාරයේ තියෙන රටාවක් තමයි ඒ සූත්‍ර ප්‍රමාණය අඩු කරන්න. ඒ නිසා සමහර මේ කියවෙන සූත්‍ර බාලාවතාරයේ ඇත්තෙත් නැහැ. මේ කෙරෙන කාර්ය එතකොට රූප සිද්ධිය ආදී ඒ සූත්‍ර තිබුණාට බාලාවතාරයේ ඒ සූත්‍රය පෙන්වන්නේ නැහැ. ඒකත් වෙන සූත්‍රයකින්ම කරන්න
කියනවා.
මොකද්ද? ඔව් ඒ කෙරෙන සමහර පද නම් ඉතින් හැදෙන්නේ. ඒකනේ බාලාණං බුද්ධි බුද්ධිය කියලා මම කිව්වේ. අවශ්‍ය මූලික ටික ඉතින් මৌলিক ന്യാයන් ටික කියවෙනවා. හරි. පදේ හැදුණු හැටි පැහැදිලි නේ දැන් නේද? හරි. ඊළඟ එකත් එහෙමනම් එහෙම හඳුමු නේද? බෝධි අංග. ඔය සූත්‍ර ටික කොහොමද තියන්නේ? ඒක ඕනේ නැද්ද? ඒ පදේ මේ විදියට හදා ගන්න පුළුවන්. ඈ? ඔව්. දැන් ඩෝකත් හදන්නේ. සමහර එක් අලුත් අය ඉන්නවනේ. හැදී. බෝධි අංග යන්නට හල්ලා යන්න. ඒක ඉතින් කමා දෙකක් දැන්නත් ඇති. ඉතාලිය කියන්නේ ඉර ඉර කියන. අල් මහ ප්‍රාණහල් දයන්නටයි හල් යන්නටයි දෙන්නටම මහ ප්‍රාණහල් ජයන්න. මහ ප්‍රාණ ආගයන අල්ප ප්‍රාණ. ඊ අර කමාදික දන්නාටි හරි ඊට පස්සේ ඒක දිත්තය
ඒකේ සූත්‍ර පෙන්නන්නේ නැහෙනේ ගොඩක්. ඒකේ සූත්‍ර ක්‍රමයට හදනවනේ දෙවෙනි පොතේ. අල්පපාණි මහප්‍රාණ.
මොකද්ද සූත්‍රය? දිත්ත වෙන්නේ අර මහප්‍රාණිය දිත්ත වෙද්දි සූත්‍රය. පරදේ භවටාන
වග්ගන්ත වග්ගේ ගෝසාර වදන.
දැන් අපි බොජ්ජංග කියලා කියනවා. ඒකේ තේරුම මොකක්ද? අන්න ඒ පදේ හැදුණු හැටි තමයි උඩින් තියෙන්නේ. බෝධි අංග. බෝධියට තියෙන අංග. බෝධි කියලා කියනවා නිර්වාණයට. අරහත් මාර්ග අරහත් ඵලයටත් කියනවා මතක විදියට.
බෝධි
මුක්ති බෝධියට තියෙන අංග. බෝධි කියන පදේ අර්ථ ගොඩක් කියනවා. සර්වඥතා ඥාණයටත් කියනවා බෝධි කියලා. ඊට නිර්වාණයටත් කියනවා මතක විදියට. ඊට පස්සේ මාර්ග ඥාණයටත් කියනවා. ඊට මාර්ග ඥාණයන් ලබන්න තියෙන නිර්වාණේ ලබන්න තියෙන අංග නිසා අපි ඒ අංගයන්ට කියනවා බොජ්ජංග කියලා. අපි සමාලෝචන මෙච්චර කාලයක් කියනවා බොජ්ජංග බොජ්ජංග කියලා. හැබැයි තේරුම ඔන්න හැදුන හැටි ඔන්න උඩ ඔය වෙන් කරගත්තම තමයි ඒකේ අර්ථය තේරෙන්නේ. බෝධි අංග. බෝධියට තියෙන අංග. බෝධිය ලබන්න තියෙන අංග. තොටන්නේ අර්ථය ගන්න නිසා තමයි අපි මේ පද වෙන් කරගන්නේ. ඕක තමයි අපි දැනගන්න ඕන දේ. කොහොමද මේ පදේ දැක්කම මේකේ අර්ථය ගන්න කියන එක දැනගන්න තමයි මේ සංදි පාඩම වැදගත් වෙන්නේ. හරි නේද? එහෙනම් අපි ඊළඟ කොටසට යමු. මේක තව මොනවද ගැටලු තියෙන ඉක්මනට අහන්න බලන්න. නැතුව තිනේ ඊට පස්සේ ඉතිරි කොටසත් කියාගෙන යමු. අසදිස සංයෝගී අසමාන ව්‍යංජනයන්ගේ සංයෝගයෙහි ඒක සරූපතාච එක් ස්වභාවයකට පැමිණීමද වෙයි. නැත්නම් ඒක ස්වરૂපතාවයද වෙයි. පරිඒසනා ඉති ඉහ පරිඒසනා යන මෙහි යාදීසි යකාර ආදේශය කළ කල්හි රකාරස්සයෝ රකාරය හට යකාර ආදේශය වෙයි. පයේසන යනුවෙන් පදයක් සැකසි. හරි. එතකොට ඒ පදිත් අපි ඉක්මනට හදාගෙන යමු. කොහොමද පද දෙක තියෙන්නේ පරියේෂණ. එතකොට ඒෂණ කියන එකේ තේරුම මොකක්ද? පරියේෂණය කියලා කියන්නේ හොයනවා. හා ඒකට හොයනවා කියන එක. ඒසති කියලා කියන්නේ හොයනවට කියන පදයක්. ඒසති. සිංහලට ගත්තු පරිේෂණ කියන එකේ සිංහලට ආපු වචනේ. ඒසන, ඒසන. ඊට පස්සේ රිකාරස්, රියන් රකාරස්ත ඉකාරේ වෙන් කර ගන්නවා. පර් ඉ ඒසන. ඒක කොහොමද ගත්තාපොම පුබ්බ එක අකුරක් ලිව්වත් ඇති නේ. ඊට පස්සේ යන්නට හල් යකාරයි. පර් යන්න හල් යකාරයක් වෙනවා. මොකෙන්ද? ඉවන්නෝ යන්නවා. ඊට පස්සේ දැන් මොකද මේ කරන්නේ? දැන් තියෙන්නේ අල් රයන්නයි හල් යයන්නයිනේ. මෙන්න මේ තියෙන හල් යයන්න නෑ 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 අනිත් පැත්ත වෙන්නේ. හල් රයන්න අල් යයන්න කරනවා. ඊතලයක් ගහලා අල් රයන්න කරනවා. මේ අල් යයන්න කරනවා. අර හල් යයන්න එහෙමම කියනවා. උඩ තිබුණු හල් යයන්න එහෙම කියනවා. මෙතන යටින් ඉරකුත් ගහනවා. ඒසන. ඊට පස්සේ දැන් යයන පයන්න හල් යයනු දෙකක්. හල් යයනු දෙකක්. ඔව්. ඒ වෙනස් දේ තමයි ඉතින් අනුපදිට්ඨාන සූත්‍රයෙන් වෙන්නේ. කලින් කරන්න බැරි වුණ ටික. ඒසනා කියන එක දැන් ලියන්න ඕන. එකතු වුණාම කදේ හැදෙන්නේ. දැන් මේ කියාගෙන යන සූත්‍රය දැන් නැත්තම් මේ කියපු එක වැඩක් නැති වෙනවා. අනුපදිට්ඨා. පරියේෂණ කියලා තියෙනවද? ඔව් මතකයේ විදිහටත් තියෙනවා. ඒක තමයි විකල්පයි නේ.
ඒක සම්පූර්ණ
නැහැ. එතකොට පරියේෂණ කියලා තියෙනවා. එතකොට යකාර ආදීන ආගමයක්. යවමදෙන සූත්‍රය. ආදීන
පරියේෂණ
පරියේෂණ කියලා තියෙනවා. සිංහලේ පරියේෂණනේ. එතකොට මේකෙදී අර අනුපදිට්ඨානං කියන එක ඒකේ වරහන් ඇතුලේ දාගන්න මේ කතාව දැන් රූපසිද්ධි වගේ පොත්වල අර රකාරයට හල් යකාර කරන්නේ දෝදස්සච සූත්‍රේම ච බලයෙන්. දෝදස්සච සූත්‍රය අපි එතනදි කිව්වේ නැහැ නේ මෙහෙම කතාවක්. දෝදස්සච සූත්‍රේ ච බලයෙන් ওই වෙලෙත් කරන්න පුළුවන්.
අර කලින් නේද?
කලින් හැබැයි බාලාවතාරෙදි එහෙම එකක් කියන්නේ නැහැ. ඉතින් ඒකත් මේකටම දාන. මොකද එතනදී තව රූපසිද්ධියේදී යටතේ ගොඩ ආදේශ ටිකක් කියනවා. දෝදස්ස ච දැන් ච බලෙන් දකා මහ ප්‍රාණ දයන්නට අල්ප ප්‍රාණ දයන්නත් ගන්නවා. දයන්නත් කියපහම තවත් ඒව ගන්න පුළුවන්. ඒ ගන්න පුළුවන් ඒවා ටික තමයි. ඊට පස්සේ වස්ස බෝ හොමම ඒ ආදේශ ටික කියනවා. එතකොට රස්සයෝ රකාරයට යකාරය වකාරයට බකාරය මේ වෙන්න පුළුවන් උදාහරණත් එක්ක ඒ තැන්වල විස්තර කරලා කියනවා. එතකොට ඒ බාලාවතාරීදීන් පොඩි අයට කරන නිසා එච්චර විස්තර දාපුවම වැඩි වෙනවනේ. ඒ නිසා ඒ ඔක්කොම ඒ අනිත් කරගන්න බැරි ඒවා ටික ඔක්කොම ඉතින් මේකෙන් කරගන්නකෝ කියලා මෙන්න මේ සූත්‍රය කියලා නවත්තනවා. අරතරම් විස්තර දෝදස්සච සූත්‍රය යටතේ කියන්නේ නැහැ. පොඩි අයට ඒක වැඩි වෙනවානේ.
ඒ නිසා පොඩි අය කියලා හදලා කොම්බයි පස් කරනවා.
අනුපදිට්ඨාන එක එහා පැත්තෙන් වරහන් ඇතුලේ දෝ දස්සච කියන එකත් ලියාගන්න. කමන්නේ කොහොමද ලියන්න බැරි නැහැ. මහත්කන්ද දෙවෙනි යන්න යන්ත්‍ර කරනවා යට මේකේ යට ඔය වයිතින් හදලා ලියා ගන්න මේ දේ වගේ දැන් ඊළඟ එකත් අපි ඉක්මනට කියවගෙන යමු බලන්න වන්නානං වර්ණයන්ගේ බහුත්තංච බහුත්වයද විපරීතතාච විපරීතතාවයද වේ. එතකොට මෙන්න මේ වැඩ ටිකත් මේ සූත්‍රයෙන්ම කරන්න පුළුවන්. ඉතින් වර්ණ තියෙන අකුරු බොහෝ ගාණක් බවට පත් කරනවා. ඒ කියන්නේ අලුතෙන් අකුරක් ගන්නවා කියන එක තමයි මෙතනත් කියන්නේ. ඒත් එක්කම විපරීතේකුත් කරන්න පුළුවන්. අකුරු වල විපරීතේකුත් මේ සූත්‍රයේ බලෙන්ම කරන්න පුළුවන්. ඉතින් කලින් ඒවට සූත්‍ර කියලා තියෙනවා. ඒ වගේ බලේ අරගෙන ඒ ටිකත් කරන්න පුළුවන් කියලා මම උදාහරණ කියනවා. සරති ඒක සරති කියලා අපි කියමු. සරති ඉති ඒවං සා ඉති බුසා ඒව බහු ආබාධෝ අති අභවි සුඛං දුක්ඛං ජීවෝ ඉති ඉහ යන මෙහි සන්ධිකාරේ කියනු ලැබේ. ඔන්න අපි දැන් ඒ කියපු පදවල සන්ධිකාරය කරන්නයි යන්නේ. මාගමෝ මේ කියන්නේ දැන් සරති කියන වචනේ බුද්ධ දේශනාවේ සමහර තැනක තියෙනවා සුමරති කියලා. ඔව් සුමරති නාග භවනස්ස ඔන්න ඔය විදිහේ ගාථාවක් කියනවා ජාතක පාළියේ. ඒකට ඒකේ විස්තරය කියන්නේ සුමරති නාග භවනස්සාති නාග භවනං සරති නාග භවන සිහි කරයි කියන අර්ථය. ඒතකොට මේ සිහි කරයි කියන අර්ථයේම සුමරති කියලත් පදයක් යෙදෙනවා. සරති කියන එක තමයි සිහි කරයි කියන එකට එන්න ඕන වචනේ. හැබැයි ඒ පදේම සුමරති කියලත් යෙදিলা තියෙනවා. ඒතකොට අන්න ඒ සුමරති කියන වචනේ හැදුන හැටි පෙන්වන්න තමයි දැන් යන්නේ. සරති කියන එකම සුමරති කියලා හදන්නයි යන්නේ. හරි. එතකොට අපි ලියා ගන්නවා සරති කියලා ලියා ගන්නවා. සරති. මේ පැත්ත විතරම බලන්න.
මාගමෝ
සකාරේ සකාරස්ත කිය සි. මේ කියපු වාක්‍ය ටිකක් විතරයි තියෙන්නේ. දැන් සූත්‍රේ පෙරලා ගන්න බාලවතර පොත පෙරලා ගන්න පාලි පොත. නැත්තම් තේරෙන්නේ නැහැ මොකද්ද මේ යන්නේ කියලා. දැන් බාලවතර පාලි පොත පෙරලා තියා ගන්න ඕන. එතකොට තේරෙනවා මේ නැත්තම් දැන් මේ සූත්‍ර තියෙන දැන් අනුපදිට්ඨානං සූත්‍රයේ යටතේම තමයි මේ ටික කියාගෙන යන්නේ. ඒ යටතේ කියවුණු ඒ කෙරෙන කාර්යයන් කීපයක් කියාගෙන යනවා. ඉතින් මුලින් අපි කිව්වේ අර යදි එවං බෝධිංගා ඒකෙදි කෙරෙන කටයුත්ත වෙනම කිව්වා. ඒ ටික ඉවර කරලා ඊට පස්සේ තමයි දැන් අර පරිඒසනා කියන පද දෙක හදන ක්‍රමේ තව විදියකට කිව්වා. ඊට පස්සේ දැන් මේක තව ක්‍රමයක තවත් ඒ විදියට යෙදෙන ප්‍රීති ටිකක් කියනවා. හරි. දැන් එතකොට සරති කියලා තියෙනවා. සරති කියලා වචනේ තියෙනවා. සරති කියලා ලියන්න. සරති. ඊට පස්සේ යවමදන තරලා සූත්‍රයෙන් මයන්නක් ගන්නවා. මයන්න නෑ පුඩේක විතර මේ ගුණ පුබ්බ එවනට මේ එක වචනය අසරති කියන්නේ ඒක පසේ නෑ තින් කමන්න ක්‍රියාපදය තනි වචනය වෙන් කරන්න බෑ. එහෙම කියන්නේ සාරති කියලා වෙන් කරන්න බෑ මේක. තනි වචනේ සරති. ඊට පස්සේ සයන්නටයි රයන්නටයි අතරින් මයන්නක් එනවා. නෑ මත් නැදට එන්න මයන්න සරම තිනේවි. රති යවමදන සූත්‍රයේ
සම්මන්ත්‍රී
යවමදන සූත්‍රයෙන් අපිට අවශ්‍ය විදිහට ගත්තා. ඒ කියන්නේ අල්බයන්නන් අල්බයන්න බයන්නන් බයන්න. හැම එකෙම ඉතින් පහසු විදිහට දැන් අපි මේ පදේ හදා ගන්න පහසු සඳහානේ. දැන් මේකේ හල් ලකුර ගත්තොත් අයන්නක් ආයි කොහෙන්ද ගන්නේ? අයන්නක් නැති වෙනවනේ. ඒ නිසා අයන්නත් එක්කම ගන්න. ඊට පස්සේ සයන්න වෙන් කර ගන්නවා ස් කියලා. එතකොට මේ ඒ අයන්නට උයන්නක් කර ගන්නවා. අයන්නට උයන්නක්. ඊට පස්සේ මරති කියන එක මරති. මේ ටික කරන්නේ ඇත්තටම දැන් අනුපදිඨානම් පදෙන් සූත්‍රයෙන් තමයි අපි ওই ටික කියන්නේ. ඒක ලියලා හැබැයි මේකටත් ලෝපංච තත්‍රාකාරෝ සූත්‍රේ බලෙන් ওই අනුපදිඨානම් එක උතෙන් අරගෙන තියෙනවා. අනුපදිඨානම් කියන දාව සමහර පොතක ඔය වැඩ දෙකම එකෙන්ම කරලා තියෙන්නත් පුළුවන්. නේද? මොකද්ද සරති කියන්නේද? නෑ සරති කියන්නේ සංදියක් නෙමෙයි. නේද සරති කියන පදේ නෙමෙයි සුමරති පදේ තමයි දැන් හදන්න යන්නේ. ඒක තමයි සංදි පදේ.
ඒක දැන් සරති කියන එකේ ධාතු වෙන සුමරති
කියාවු තේනවා කියලා ධාතු වලදී කියාවු. එහෙම කියන්න පුළුවන්. ඉතින් අපි මේ පොත්වල මෙහෙම කියලා තියෙන නිසා ඒ විදිහට කරමු නේද? මේ අපිට අරසින් නැත්තම් සූත්‍ර හදන්න වෙනවනේ. නැත්තම් වෙන මේත ආදේශයකට සූත්‍රයක් කියන්න වෙනවනේ. සර ධාතුවට සුමර කියලා ආදේශයක් කරනවා. ඉතින් ඊට ලීසි මේ තියෙන විදිහට කරපුවම හරි.
පොතේ බෙදලා දින්න
ගන්න. ඔව් ඒ වුණාට එහෙම බෙදන්න එපා. හරි.
සමහර සාරසිනේකට
ආඛ්‍යාත ඒ සූත්‍රයේ බලෙන් තමයි එතන මේක අමතක වෙලා දැන් දවස් කීපයක් ලෝපංච තත්‍රාකාර සූත්‍රයෙන් මොකක්ද කරනවා කියන්නේ. පොඩ්ඩක් අපෝ පෙරලා බලා ගන්නවා. ඔව් එතනින් අයන්නකට උයන්නක් පුළුවන් කියලා කිව්වා. එතකොට එතනදී ලෝපංච තත්‍රාකාර සූත්‍රෙත් මේකෙදී අර එදා ප්‍රශ්නයක් ඇහුවනේ නේද? එතකොට මේ අයන්නට උයන්නක්ම විතරක් නෙවෙයි එන්නේ. ඒකෙදී දැන් බාලාවතාරදී ගැන තව විස්තර වැඩි කියන්නේ. හැබැයි නිරුත්ති දීපණී ඒ වගේ පොත්වල පෙන්නනවා තවත් ඒ වගේ ස්වරවලට වෙන්න පුළුවන් උදාහරණ මහා ගොඩක්. එතකොට තව උදාහරණයක් තියෙනවා ඕ යන්නට උයන්නක් වෙන්න පුළුවන් තැන්. දැන් මේකේ කිව්වේ ඕ යන්නට අයන්නක් වෙන්න පුළුවන් කියලානේ. හැබැයි ඕ යන්නකට උයන්නක් වෙන තැනුත් පෙන්වලා තියෙනවා. අවහා යන්තු සු යුද්ධේන ඔන්න ඔයදී සු කාර්යයක් ඇවිල්ලා තියෙනවා සෝ කියන පදේ වෙනුවට ඕ යන්නට උයන්නක්. ඒ නිසා මේ ඕ යන්නට අයන්නක් විතරක් නෙවෙයි. වෙන ආදේශ තුනකින් පෙන්නලා තියෙනවා පොත්වල. ඒ නිසා ඒ තවත් වෙනස් විදියට ඒ ච බලෙන් සුදුසු විදියට පුළුවන් කියන පැත්ත තමයි අපිට ගන්න වෙන්නේ. තව ඉතරහට සමහර සූත්‍ර තියෙනවා මේ තැන් වලින් නොලැබෙන ඉඩ ගන්න පුළුවන් සූත්‍ර. දැනට අපි බහුල වශයෙන් පද හැදෙන විදිය තමයි දැන් ව්‍යාකරණයකින් කියන්නේ. දැන් හැදෙන හැම පදයකටම වෙන වෙන සූත්‍ර කියන්නේ නැහැ ව්‍යාකරණයේදී. දැන් එහෙම කරන්න ගියොත් සූත්‍ර ලක්ෂ ගණනක් සමහරට හැදෙන්න පුළුවන්, දහස් ගණනක් වෙන්න පුළුවන්. ඒ නිසා දැන් මේ වගේ පොදු සූත්‍රයක් පෙන්ලා තියෙන්නේ මතකේ තියාගන්න පහසුවට. දැන් අපි ව්‍යාකරණයක් කියලා රචනා කරන්නේ නැවක මතකේ තියාගෙන ලේසියෙන් ව්‍යවහාරයටනේ. ඒකේ සූත්‍ර වැඩි වුණොත් මොකද වෙන්නේ? ඊට පස්සේ ඉතින් ඊට ලේසි ත්‍රිපිටකේ මතක තියාගන්න එක කියලා හිතෙනවනේ නේද? ඒක නිසා දැන් මේ ව්‍යාකරණ සූත්‍ර රචනා කරන්නේ බහුතර පදයන්ට බලපාන විදිහටයි. එහෙම නැතුව හැම පදයක්ම ඒකෙන් හදන්න මේ සූත්‍ර වලින්ම හදන්න බෑ. ඒ නිසා තමයි තවතර න්‍යායන් ටිකක් පෙන්වන්නේ ඊට අමතරව වෙනස් වෙන විදිහේ පදයක් මේ ක්‍රමවලට හදාගන්න. එන්න අන්න ඒකට උදව්වට තමයි මේ වගේ මේ අනුපදිට්ඨානං සූත්‍රය වගේ සූත්‍ර පෙන්වන්නේ. එතකොට වෙන කලින් කියපු සූත්‍ර වලින් හදන්න බැරි නම් යම් පදයක් එතකොට ඒව මේකෙන් හදාගන්න. එතකොට ඒකට හැබැයි න්‍යායන් පෙන්ලා තියෙනවා වෙන සූත්‍රවල. මේ තැන්වල මේකට න්‍යායන් කියලා තියෙනවා. ඒ න්‍යායන් ඔළුවේ තියාගෙන මේක කරගන්න කියන එකයි කියන්නේ. හරි.
මෙන්න මෙතන ඔය අයන්නට උයන්නම් ගන්න කියලා අනුපදිට්ඨානයි කියලා
තියෙනවා. ඈ කියලා තියෙනවා. කොහෙද කියලා තියෙන්නේ?
කියලා තියෙනවා සම්.
තේරුණා.
දැන් ලෝභයන් සංසාරයෙන් එදී මේ අනුපදිට්ඨානෝ කියලා.
ඔය එකෙන් කියුවේ මොකද්ද? තේරුම සූත්‍රය. දැන් කලින්
කිව්වේ
ඔය එතන ඒවට සූත්‍රෙත් ඡය බලින් ගන්නේ. ඒ නිසා මෙතනදී අර වගේ මයන්නකුත් දැන් අරගෙන එතකොට මේක ඇත්තටම මේ වචනයක් ඇතුලේ තියෙන අයන්නක්. අතනදී දැන් අරකෙදි කතා වුණේ වචන දෙකක් අතරේදී. මෙතනදී ඊටත් වෙනස් විදිහකට තියෙන්නේ. මේක දැන් එක මේවට කියනවා අභ්‍යන්තර සංදි කියලා. ඒ ටික අවශ්‍යත් නැහැ. අභ්‍යන්තර සංදි කතා වෙන්නේ ක්‍රියාපාඩමේදී. මෙතෙන්ට අදාළ නැහැ ඒක. එතකොට මේ වචනයක් ඇතුලේ හැදෙන සංදියක්. ඒ නිසා ඉතින් මේ තැනකේ වෙන වෙනස පෙන්වන්නත් නිසා තමයි අනුපදිට්ඨාන සූත්‍රයෙන් ගන්න කියලා කියලා
තියෙන්නේ.
මොකද ඒ හිතාගන්න දෙයක් නිසා තමයි මේ දීලා තියෙන්නේ. මේක මේ හදාගන්න කියලා කිර්ති. කිර්ති මේ සරති මේ කියන එකේ ඊට පස්සේ මාගමෝ සකාරේ අකාරස්ස ඌච සුමරති කියලා විදිහට තියෙනවා. ඔව් කියලා තියෙනවා. ඒක නිසා ඉතින් අර කියලා තියෙන විදිහට අපි කරමු නේද? එහෙම වෙන පදයක් නම් මම දැක්කේ නැහැ කොහෙවත්. සමානට එක පදයයි තියෙන්නේ මොන දේශනාවේ. ඒව පස්සේ හොයලා බලන්න කොහමද ඒ දිලා තියෙන්නේ කියලා. ඉතින් මාත් ඔක්කොම ත්‍රිපිටකේ මතක නැති නිසා මටත් එහෙම මතක නැහැ. පොඩ්ඩක් හොයලා බලන්න එහේ ඒ දිලා තියෙනවද කියලා. හරි. අපි ඉතින් ටිකක් කියලා ඉමුකෝ නේද? සකාරේ සකාරයෙහි අකාරස්ස අකාරයහට ඌච උකාරයක් දෙවේ සුමරති සුමරතියෙහි පදයක් සැකසේ. එතකොට ඒක පැහැදිලි නේ. ටික තමයි හැදුන හැටි කියුවේ. ඊට පස්සේ අපි දැන් හදන්න යන්නේ ඉති ඒවං කියන වචන දෙක. ඉති ඒවං ඒ ඔක්කොම අපි විස්තර කරන්න ඕන නැහැ. ඉති ඒවං මේ විදිහට තියෙද්දි ඉස්සවෝ කියලා මෙතන කියනවා. ඉස්සවෝ කියමු අපි ඒක. ඉතියන පදයේ තකාරත්ත ඉකාරයට එම නැත්තං තිකාරයේ ඇති යන්නට හල්වකාරයක් වේ. ඊපස්සෙ දැන් මේක වෙන් කර ගන්නවා ඉත් ඊ කියලා තියන්න මේ යන්නට හල් වයන්නක් ගන්නවා. ඊට පස්සේ ඒ වම් පදේ එකතු වෙනවා. ඉත්වේවං කියලා වචනේ හැදෙනවා. එතකොට මේ පදේ හැදෙන විදිය තමයි දැන් මේ සූත්‍රයෙන් කියන්නේ. මේකෙදි එතකොට මේ සූත්‍රයේ නම කියලා මෙතන ඉස්සරහ ලියා ගන්නවා යන්නට හල්වා යන්නක්. මෙතන එතකොට අනුපදිත්තාන වුත්ත යෝගතු. මේක ගන්නවා. හැබැයි මේකත් මේකටත් බලේ එන්නේ වමෝදු දන්තාන සූත්‍රයෙන්මයි. වමෝදු දන්තානං සූත්‍රයෙන්. එතන ඕ ඌ අන්තානං කියලානේ කියන්නේ ඕකාර උකාරයන්ටනේ වකාරයක් ගන්නෙ. අපි යෝග විභාගයක් කරපුවම වං කියලා විතරක් ගන්නවා. වකාර ආදේශයක් වේ. එතකොට ඕන එකට සුදුසු විදියට වයන්ක ගන්න පුළුවන්. එදා ඉඳලා නෑ එහෙනම්. මේ විස්තරය කළා අපි. සුදුසු විදියට බුද්ධ දේශනාවේ යෙදෙන විදියට ඒ විදියට ගන්න පුළුවන්.
යෝග කැලිය.
අපෝ පෙර ලබන වචන මොකක්ද? වචන තුනක් දුන්නානේ. එකක්වත් මතක තියෙන්න ඕන. හරි. එතකොට මේකේ මොන හරි ගැටලුවක් තියෙද? හරි අපි ඊළඟට ඉති ටිකක් තියාගෙන යමු. ඊට පස්සේ දැන් හදන්න යන්නේ සා ඉත්ති කියන වචන දෙක. සා ඉත්ති කියන වචන එකතු වෙලා මොකක්ද හැදෙන්නේ? සොත්ති කියලා වචනයක් හැදෙනවා. දැන් මේ සොත්ති තේ හෝතු සබ්බදා කියන තැන්වල කියන සොත්ති කියන එක නෙවෙයි. එතන සොත්ති කියන්නේ යහපත කියන අර්ථය. හැබැයි සා ඉත්ති කියන වචනෙත් ඇතැම් තැනක සොත්ති කියලා හැදිලා තියෙනවා. එතකොට අපි හැමතැනම සොත්ති කියන්නේ යහපතේ යහපතේ කියලා කිව්වොත් වැරදි. වැරදි නේද? සා ඉත්ති ආගච්ඡති කියන එකටත් සොත්ති ආගච්ඡති කියලා කියන්න පුළුවන්. එහෙම වුණොත් එතකොට අපි කියයි යහපත පැමිණේ. එහෙමද? එයා එතින් අදාළ විදිහට ඒ නිසා ඒ ස්ත්‍රිය පැමිණේ කියලා අර්ථ කියන්න ඕන. එතකොට මේ පදේ හැදෙන හැටි ඒ නිසා අපි ඒ නිසා තමයි මේ වගේ ව්‍යාකරණ දැනගෙන තියෙන්න ඕන. ඒ තැන් වල ඉතින් අට කතාවේ කියනවා අනිවාර්යෙන්ම. ඒ වගේ අපේ හැදෙන තැනක් තිබුණොත් ඒ තැන් කියනවා. මේක කෙටියෙන් අපි හදමු මෙතන. හා බාලාතර පොතේ 148 විතර වගේ සූත්‍රය මොකද්ද තියෙන්නේ? 148. පොඩ්ඩක් දෙන්න පුළුවන් පොත. නැකති 47 සූත්‍රය. සිජ්ජං. මේ සූත්‍රේනොත් ඒ වගේ සමහර අර නිපාතන ක්‍රමයට, එහෙම නැත්නම් බුද්ධ දේශනාවේ යෙදෙන විදියට, ඒ විදියට සිත් දැන් මේ කාණ්ඩේදී අපි ඒක කතා කරනවා. ඉතින් කියපුවාම එතනදී කියවෙන නාම කාණ්ඩේ කියවෙන සමහර රීති හදා ගන්න බැරි ඒවා මේ සූත්‍රයෙන් යොදා ගන්නයි කියලා තියෙනවා. ඉතින් ආවම මේක විස්තර කියන්න. ඒකට අන්න ඒ සූත්‍රයත් මෙතෙන්ද යොදා ගන්න කියලා කියන්නේ. සා ඉත්ති කියලා තියෙනවා. ඊට පස්සේ සා ඉත්ති කියන එකේ කියන්න ලොක් කරනවා. මොකද්ද සූත්‍රය? වාපරුවත රූපා. ඊට පස්සේ මේක මුලින්ම වෙන් කරගත්තත් කමන්නේ. එන්න මේක තමයි දැන් අපි මේ කියපු සූත්‍රය ඉන්නේ. අනුපදිට්ඨාන. අනුපදිට්ඨානං සූත්‍රයෙන් වරහන් ඇතුලේ දාගන්න යදනුප්පන්නා. ඒ සූත්‍රයේ බලෙත් මේකට අරගෙන තමයි හදාගන්නේ. එතකොට අනුපදිට්ඨානං කියලා ලියලා වරහන් ඇතුලේ යදනුප්පන්නා 147 වෙනි සූත්‍රය. අන්න ඒකේ බලෙත් මෙතෙන් අරගෙන තමයි ආ යන්නට ඕ යන්නක් ගන්න. දැන් මෙහෙම එකක් අපි කලින් කිව්වේ නැහනේ. අන්න එතකොට අල්සා යන්න, ඕ යන්න, සොත්ති කියලා පද හැදෙනවා. මේකෙන් හැදෙන්නේ බොහොම සුළු ප්‍රමාණයයි පද. දැන් බහුතරයක් හැදෙන පද පෙන්වන්න තමයි මුලින් න්‍යායන් ටික පෙන්වන්නේ. ඊට අමතරව තව පොඩි ප්‍රමාණයක් පද තියෙනවා. පද 10 15යි කියමුකෝ. ඒ ටිකට සූත්‍ර හදන්න ගියොත් සූත්‍ර 30 40ක් ඕන. ඉතින් ඊට ලේසි ඒ ටික ඔක්කොම එකට ගන්න. ඔය
දැන්
අපිට අර 147 සූත්‍රය වගේ නෝ. ඔව්. ඒකට නෑ ඒක තාම කෙරිලා නෑ නේ. ඒක මෙතෙන් අරන්නේ. මේක කිව්වද දැන් මම කියපු නිසා නිදාන්නේ එහෙම එකක් තියෙනවා කියලා. දැන් මේ වෙනකන් තාම කිව්වේ නෑනේ බාලාවතාරේ.
අවස්ථාවෙන්
දිහදනවා ඒක. දැන් එතකොට සංධිකාණ්ඩ ඉවරයි.
ආහා සංධිකාණ්ඩ කරන්න ඕනේ කියලා මේ කරන්නේ.
ඉතින් සංධිකාණ්ඩ ඉතින් ඒක කියලා තියෙන්න බෑ. ඔව්. ඒ කියන්නේ තව වෙන කරන්න වෙන තැනක කියවෙන දේවල් මෙතනදී පෙන්නවා. ඔව්. ඒ නිසා තමයි අතිදේශයි කියලා කියන්නේ. තාම ওই ප්‍රශ්න අහන්නේ මේ ව්‍යාකරණ රටාව හුරු නැති නිසා. ඉස්සරහට යද්දි තේරෙයි මේ ව්‍යාකරණයකින් එතකොට කෙරෙන්නේ මොකද්ද කියන එක. ඒ නිසා දැනට මේ කරන විදියට අපි කරගෙන යමුකෝ. ඊට පස්සේ ඒක වතාවක් ගියපුවාම තේරෙයි මේ ව්‍යාකරණයක් එතකොට රචනා වෙලා තියෙන්නේ මොකටද. ඉතින් මේ පොඩි සූත්‍ර ප්‍රමාණිකින් මුළු බුද්ධ දේශනාවෙම තියෙන වචන ටික ආවරණය වෙන්න ඕන. ඒ සියල්ලම සැකසෙන්න ඕන. හිතලා බලන්න සූත්‍ර මේ පොඩි ප්‍රමාණිකින් ඔය ඔක්කොම හැදෙන විදියට සූත්‍ර රචනා කරන එක ලේසි වැඩක්ද කියලා
බලන්න.
කච්චායනේ හරි
ලේසි විතරක්
නෙවෙයි. ඔව් මේකෙන් නම් ඔක්කොම ආවරණේ වෙන්නේ නැති වෙයි තමයි. කොහොමද දැන් මේ ආවරණේ නොවන පදත් හදාගන්න ක්‍රමේ න්‍යායයක් පෙන්වලා තියෙනවා. හරි අපි ඊළඟ එකට යමු. ඊළඟට දැන් මේ හදාගන්න යන්නේ බුස මිව කියලා තියෙන පදේ. හැබැයි යෝක මේ විදිහේ පදයක් අපි ටිකක් හොයලා බලුවා අපිට අහුුනේ නැහැ. මහප්‍රාණ බයන්න තියෙන තමයි බුසා මිව කියලා හැමනම් තියෙන්නේ. මේ හැම එකක් තියෙනවද කියන එක පොඩ්ඩක් හොයලා බලන්න. බුසාමිව කියන පදයක් නම් අපිට හොයා ගන්න ලැබුණා. මෙහෙම පදයක්. දැන් මේ පොත්වල හැමතැනම පෙන්නලා තියෙන්නේ අල්ප ප්‍රාණ පදයක්. පොඩ්ඩක් අපි හොයලා බලමු මේක මොකක්ද එහෙම තියනවාද කියන එක. මෙතන නම් මේ කියලා කියන්නේ බුසං කියලා පදේ පෙන්නලා තියෙන්නේ බුස කියලා. පිදුරුත් නෙවෙයි. ගොයන් ගහක වගේ කරල නැති මෙන්න මේ කඳට. දැන් කොළත් එක්කනේ අපි කියන්නේ පිදුරු කියලා. ඒ නැතුව මෙන්න මේ අර කඳට. ඉතින් පිදුරු කියන අර්ථයම වගේ තමයි.
දණ්ඩ.
ඔව් දණ්ඩ කියන එක. ඔව් අපි ඒකේ සටහනකුත් දාගෙන තියෙනවා. බුසාති සස්ස නාල දණ්ඩා කියලා කියලා තියෙනවා. ශස්්‍ය නාලයන්ගේ දණ්ඩ. දැන් මේ වගේ පදයක් තමයි ඒ තැන්වල තිබුණේ. අපි දැන් මේ තියෙන එක හදාගෙන යමු. දැන් හැම පොතකම තියෙන හිම නිසා බුසා ඒව මේක සිදුවීමත් ඉතින් ඒ ජාතක අට කතාවේ තමයි දැන් මේ කතාව කියන්නේ. අපි ඕක තුන්වෙනි පොතේදීද කොහෙද ඕක ආවා. දැන් අර අර ඌරෙක් ව ගෙදරක ඇති කරනවා. ඌරට හොඳට කන්න බොන්න දීලා හදනවා. ඉතින් මේ බෝසතාණන් වහන්සේයි තව සහෝදරයෙකුයි ගව යෝනියේ ඉපදිලා ඉන්නවා. එතකොට මේ අනිත් සහෝදරයා කියනවා අර මේ මෙච්චර අපි වැඩ කරනවා. ඒ උනාට අපිට හම්බෙන්නේ මේ පිදු මේ මුත කියලා තමයි මෙතන කියන්නේ මේවා. එතකොට මේ දඬු පිදුරු පිදුරු දඬුයි ඕව තමයි අපිට හම්බෙන්නේ. දැන් අර ඌරෙක් ඉන්නවා ඉතින් මොකුත් කරන්නේ නැහැ. හැබැයි හොඳට කන්න බොන්න හම්බෙනවා. අපිට වගේ නෙමෙයි හොඳට සැපට හැදෙනවා කියලා. ඊට පස්සේ කියනවා ඒවට ලෝභ කරන්න යන්න එපා. ටිකක් බලන්නකෝ ඉතින් මේ ඔය මරණ භෝජනේ තමයි මේ කෙනා ඔය කන්නේ. ඒ නිසා ඉතින් ඒකට ඇලීම් ඇති කරගන්න එපා කියලා ඔන්න කාරණාව කියනවා. ටික දවසකින් අර ඌරාව මරලා ආහාරයට ගන්නවා දකින්නවා කියලා ඔන්න විස්තරේ කියනවා. හරි.
මොකද ඉපනෙල් කියන්නේ?
නෑ ඉපනෙල්ලා කියන්නේ කපලා ඉතිරි වෙන කොටසටනේ.
ආ ඔව්.
හරි. ඊට පස්සේ අපි මේක පදේ හැදෙන විදිය බලමු. බුසා ඒව කියලා පදේ තියෙනවා. ඊට පස්සේ මේ විදිහටම අල්මයන්ක් යවමදන සූත්‍රයෙන් එකතු වෙනවා. එතකොට බුසාම් ඒව. ඊට පස්සේ මේ බුසා කියන එකේ පා යන්නේ තියෙන ආ යන්න. අපි මේක වෙන් කරලා ලියමු. මේ ආ යන්න කෙටි වෙනවා. රසන් සූත්‍රයෙන්. ඊට පස්සේ ඉතින් මේ අල්ම යන්න ඒව කියලා තියෙනවා. ඊට පස්සේ බුස් අල්මයන්න ඊට පස්සේ මේ ඒව පදේ ඒ යන්නට යන්නක් ගන්නවා. දැන් අපි මේ කියපු සූත්‍රය අනුපදිට්ඨානං සූත්‍රය. ඒකෙත් වරහන් ඇතුලේ දාගන්න අර යදාදී සූත්‍රෙන් යදනුප්පන්නා සූත්‍රෙන් තමයි මේකටත් ඒ බලය ලැබෙන්නේ. අන්තිමට එකතු කරපුවම බුසමීව කියලා පදේ හැදෙනවා. හරි නේද? ඊට පස්සේ දැන් අපි හදන්න යන්නේ බහු ආබාධෝ කියන පදේ බහු ආබාධෝ උනේ කොහොමද? බහු ආබාධෝ කියලා හිතමු. අපි මේකේ ඒ සූත්‍රය ඉදිරි ටිකක් කියලා මෙමු. එතකොට පැහැදිලි. බහු ආබාධෝ කියන එක බහු ආබාධෝ උනේ කොහොමද කියන එකයි හදන්න යන්නේ. වා ආදීතේ බහු යන පදයේ හකාරත්ත උකාරයට වකාර ආදේශය කළ කල්හි හවකාර විපරියයෝ හකාර වකාර දෙදෙනාගේ විපරියාසය වේ. නැතිනම් ස්ථාන මාරුව වේ. බහු ආබාධෝ යනුවෙන් පදයක් සැකසේ. එතන තමයි එතකොට දැන් අපි කියන සූත්‍රයේ ඉන්න ඕන අනුපදිට්ඨාන. තොර මේ වගේ සූත්‍ර දැන් මතක තියෙන්න ඕන. අල් හයන්නේ උයන්න වෙන් කරන්නේ උබ්බමද. මේ උයන්නට හල් වයන්නක් ගන්නෙ වමෝදු දන්තානං සූත්‍රය. මෙතන වමෝදු දන්තානං. ඊට පස්සේ මෙන්න මේ වෙනස කරන්නේ දැන් මේ කියපු සූත්‍රේ වරහන් ඇතුලේ දාගන්න මේකත් යදනුප්පන්නා සූත්‍රයේ බලේ මේකටත් ලැබෙනවා. පත් ඉතින් මේක එකතු කරන්නේ එකතු කරන්නේ මොකද්ද සූත්‍රය? ඊට පස්සේ ඔන්න තව පදයක් තියෙනවා අධි අභවි කියලා. මෙන්න මේකේ පදේ දැන් හදන්නයි යන්නේ. ඒක අපි කියාගෙන යමු. අදිත්ත අදි ශබ්දයට කොචි ඇතැම් තැනක අද්දු අද්ද යන ආදේශය වෙයි. දීඝේ දීර්ඝය කළ කල්හි අද්ධා භවි අද්ධා භවි යැයි පදයක් සැකසේ. අදි අභවි කියලා තියෙන එක අද්ධා භවි වෙන හැටි. මේක වෙන්නේ දැන් මේ කියපු සූත්‍රයෙන්. එතකොට මේකෙදි තමයි විශේෂයෙන් කියනවා මේ පදෙත් එතකොට ගන්න ඕන අර ඒකට බලිත් ලැබෙන්නේ යදනුප්පන්න සූත්‍රයෙන්. පූර්වස්වර ලෝපය සරාසරේ ලෝපං දීගං, මේක දීගං සූත්‍රයෙන් දීර්ඝ වෙනවා. නයේ පරං සූත්‍රයෙන් එකතු වෙනවා අද්ධා භවි කියලා වචනයක් ඇතුළු. මොකද්ද අද්ධා? අදි කියන එක ඒකාන්තයෙන් කියන අර්ථය. මේක කියන්නේ ශ්‍රේෂ්ඨ උතුම් වෙයි කියන අර්ථය. උතුම් වූයේ කියන අර්ථය. අතීත ක්‍රියාපද. ප්‍රධාන වීය කියන අර්ථය. මේක වරහන් ඇතුලේ දාගන්න තියෙන්නේ. අනුපදිට්ඨාණං කියන එකත් එහා පැත්තේ වරහන් ඇතුලේ දාගන්න. Thank you. ඒකාන්තයෙන් වීය කියලා අර්ථ කියයි. හරි. ඊට පස්සේ දැන් තව පදයක් හැදෙනවා. සුඛං දුක්ඛං ජීවෝ කියන පදේ සුඛේ දුක්ඛේ ජීවේ කියලා. එතකොට මේක තමයි දැන් හදන්න යන්නේ. අපි කියාගෙන යමු. මේකේ අර්ථ කියාගමු. බින්දු නොච බින්දුවටද ඕකාරස්සච ඕකාරය හටද ඒ ඒකාර ආදේශයක් වේ. සුඛේ දුක්ඛේ ජීවේ සුඛං දුක්ඛං ජීවෝ යන පදය සුඛේ දුක්ඛේ ජීවේ යයි සැකසේ. ඒක හදමුද? යම් සුඛං දුක්ඛං ජීවෝ දින වචන යුක්තම් සත්‍ය ටික කුඹම දොටි සූත්‍රයෙන් වෙන් කරා. සු යන වෙන් කරන්න ඕනේ. කං කියන එක වෙන් කරනවා මහ ප්‍රාණ අල් කයන්නයි අං. ඊට දුක්ඛං කියන එකත් ගෑතින් ලියන වචන නැත්නම් ජීවෝ කුඹ. ඊට පස්සේ ඔය අං කියන එකට කෙලින්ම ආදී අං කියන තැන් දෙකටයි ඕ යන්ටයි ඔක්කොටම එකවර ඒ යන්නක් ආදේශිත. අං හට ඒ යන්න. ඉතින් ලියන්න යමු. ඔක්ඩෝසේ අංහට ඒ ආදේශය අච්චරේන්නේ. ඔව් ඉතින් ඒක තමයි. ඕයන්ද තේකාරාදී ගී යන දීර්ඝ ඒක මේ සූත්‍රයේ අනුපතිට්ඨාන වරහන් ඇතුලේ යදෙනුම් පන්න. ඒකෙන් තමයි එතකොට මේකට බලය ලැබෙන්නේ. ඊට කියනවා සුඛ ඒ දුක් ඒ ටික ගැතින් කියන්න. මේ කොහෙද උරම හම්පාන. ඒක තු කිරීම නයි බර. මේ සූත්‍රය හරි ලේසියි වගේ නේද? ඒ ගොඩක් වැඩ කරන්න පුළුවන්. ඉතුරු ටිකක් නැතුව මේකම විතරක් කරනවා නේද? ඉතින් අර බාලාවතාර ඉතින් අර දේශී කරන්න නිසා
අස්රේ
අර නිග්‍රහිතේට දැන් බින්දුවට හරි. අන්න එතකොට මේ පදේ හැදුම ඇති. හරි, අපි ඊළඟ එකත් බලාගෙන යමු. රදානංලු රකාර දකාරයන් හට මූර්දජ ලකාරයක් වේ. පලිබෝධු පලිබෝධෝ යයිද පරිලාහෝ පරිලාහෝ යයිද පද සැකසේ.
දෝදස්සච
මෙතන දෝදස්සච සූත්‍රයෙන් තමයි මේකට බලේ එන්නේ. මේකට බාලාවතාරිත බාලාවතාරිදී ලොකු විස්තරයක් නැති වුණාට දෝදස්සච සූත්‍රයේ බලෙන් මේ වැඩිත් කරන්න පුළුවන්.
යටි
මේක මෙතන
දෝදස්සච
උඩේක පුබ්බමදෝටිත සූත්‍රයෙන් දෙන්න පුබ්බමදෝටිත මේක අනුපදිත්තානම් දැන් කියපු සූත්‍රය. මේකට තමයි පරං යුක්ති. ඊට පස්සේ තව පදයක් හැදෙනවා පරිදාහෝ. ඒත් එතකොට මේ වගේම තමයි එකක්. හරියට නේද අපි මේක මකනවා. අපි මේක ලියන එක ඉතින් තනියෙන් හදාගන්න එක තමයි වඩා හොඳ. මේ කෙරෙන හැටි අපි කියනවා. ඊට පස්සේ දැන් අපිට එහෙම ඒ උගන්වන කාලේ මේ මොකුත්ම බෝඩ් තිබුණේ නැහැ. බෝඩ් එකක් ළඟවත් නැහැ. නැත්තම් අපි තනියෙන් මේක හදන්න ටිකක් හුරු වෙන්න ඕන.
දැන්
කවුරුත් ඉබ්බත් දැන් අල්රයන් තිබුණා. දැන් අල්රයන් ගන්න
පුළුවන්.
ඔය අල්රයන් තමයි අල්ලගෙන ගන්නේ. එහෙමද? ප්‍රයෝජන දෙකක් 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 පුළුවන් එකක් පුළුවන්. ඒ කියන්නේ දැන් රයන් දැන් නැහැ දෙකටම දැන් රයන් නැහැ දෙකටම නෙවෙයි වෙන වෙන අවස්ථා දෙකක් ගැන මේ කියන්නේ. දැන් යව මදන තරලාචාගමගේ බොහොම දැන් ඊ අකුර ඔක්කොම එක වෙරේනවද? එහෙම නැහැ. දැන් මෙතන දයන්නක් ඇවිල්ලා නැහැ. දයන්නකට
ආදේශයක් රයන්
නැයි දයන් නැයි දෙකටම රයන් නැන් දෙනවා කියලා
දැන්න
දෙකටම වෙනවා කියලා නෙවෙයි. එහෙමයි. වෙන වෙනම නෑ. ඔව් දැන් ඒක තමයි අර යවමදන තරලාචාගමගේ පමි අකුරු ඔක්කොම එක වෙර ආදේශ ආගම වෙනවා කියලා නෙවෙයි
කියන්නේ.
එකින් එකේ අදාළ තැනදී එකක් ආදේශ ආගම වෙනවා. හරි වෙලේ දෙක දෙක ගන්න එහෙම යන්නේ කොහොමද? ඊට පස්සේ අකුරු වචන හදාගෙන යති අකුරු මදි නේද? අදල බලද්දී අකුරුමන්
සානසේ යවමන්දනට ඒ සූත්‍රෙත් අකුරු දෙකක් අතර ආගම වෙන තරම් නැන්නේ
අකුරු
දෙක
ඒකෙවි
දැන් යයන්නයි අයන්නයි
අහුවෙලා නැන්නේ ඉතින් තිබුණොත් ඒකෙම ගන්න
එහෙමත්
තිබුණොත් ඉතින් දේශනාවේ යෙදිලා තිබුණොත් ගන්න එහෙම තිබුණොත් ඉතින් ඒතෙන් කියලා තියි එහෙම ඉතින් ව්‍යංජන දෙකක් එක ළඟ වෙන්නේ. දැන් ඉස්සෙල්ලා කතා කළේ රයන්නට හල් අයන්න ආපු හැටිනේ. මේ කියන්නේ දයන්නට හල් ලයන් එන තැන. අන්තිමට පරිලාවෝ කියලා පදේ හැදෙනවා. ඉතින් මේ විදිහට බෝඩ් එකේ පද හදන්නේ මේ පොත් මේ පාඩම ඉවර වෙනකම් විතරයි. ඉතින් ඒවා දැන් පොත්වල පින්නලා තියෙනවා පද හැදෙන හැටි. එනිසා ඉතින් ඔක්කොම ලියා ගන්න අවශ්‍ය නැහැ. සමහර තැනකේ වෙනස් රීති තිබුණොත් ඒ තැනක් අපි කියනවා. අනිත් ඒවා වැදගත්ම විශේෂ තැනක් විතරක් තිබුණොත් අපි කියනවා මේකේ අඳිනවා ලියලා පෙන්නන්න.
මොකද දැස්සේ දෙන්නේ?
ඔව්. මෙතන තමයි අනුපදිත්තාන දෝදස්සති සූත්‍රයේ බලය. සරේ ව්‍යංජනේ වා පරේ
සරේ ව්‍යංජනේ වා පරේ
ස්වරයක් හෝ ව්‍යංජනයක් හෝ පරකල්හි
බිඳුවහට
කොචි
ඇතැම් තැනක
මෝ
මකාර ආදේශයක් වී මම් අහාසි මම් අහාසි යයිද බුද්ධම් සරණම් බුද්ධම් සරණම් යයිද පදසැකසි පුබ්බේමෝ මම් අහාසි යන තැන පූර්වයේ ඇති හල් මකාරය අයුත්තත්තා අයුතු බැවින් පරන්න නේතබ්බු පර ස්වරය වෙත නොපැමිණ විය යුතුය මම පද දෙකම අපි එක ළඟ ලියනවා බුද්ධං සරණං තම එක පදයක් නෙමෙයි පද දෙකක් ඈ ඒ දෙකම ඉතින් අපි එකවර ලියනවා ඊට පස්සේ මේ සූත්‍රයෙන් බිඳුවට හල් මයන්නක් මේක වෙන්නේ මේ දැන් කියපු සූත්‍රේ. මේකට ඉතින් මදාසරේ සූත්‍රයෙන් තමයි බලේ ලැබුණේ කියලා කියන්නේ. ඉතින් ඒ සූත්‍රේ කලින් කිව්වට දැන් සූත්‍රේදී ඔහොම කතාවක් කිව්වේ නෑනේ. ඒ නිසා මේක ව්‍යංජනයක් පරකල්හිත් තියෙනවනේ. ව්‍යංජනයක් පරකල්හිත් මේ බිඳුවට හල් මයන්නක් ගන්න කියලා කියන්නේ. ඒ නිසා මේ දෙකේදිම අවස්ථා දෙකේදිම මදාසරේ සූත්‍රයෙන් මේකට බලේ ලැබුණා කියලා කියනවා. දැන් ඒකෙදි කලේ මේකත් එක්ක එකතු කරන්නනේ. දැන් මේකෙදි එහෙම එකතු කරන්නේ. මේ විදිහට පද දෙකක් හදේ.
සුනකර කරුණාකරලා මොකද කියුවේ යාති?
කොතනද?
කුඩේ නෑ පරමම යටත් වයිසත් තියෙනවා.
මේකේ තරුවන්නේ මේ පොතේ නා.
අර දැනද මේ මයන්න අයන්නට එකතු කරන්න එපා
කියලා. ඒ කියන්නේ දැන් මෙතන එකතු කරන්න පුළුවන්නේ ඕන්න. මම හාසි කියලා එහෙම ඒක ගැළපෙන්නේ නැහැ. ඒ නිසා උච්චාරණේ මේ විදියට වෙනව නම් යම් තැනක ඒක ඒ විදියට තියන්න. උච්චාරණේ වෙන විදියට තමයි ඉතින් අපි ලියන්නේ. හරි. අපි ඉස්සරහට දිර්ඝ කියාගෙන යමු. බින්දුතෝ බින්දුව කෙරෙන් පරසරාණං පසුව ඇති ස්වරයන්ගේ අඤ්ඤස්සරතාපි අන්‍ය ස්වරයක් බවට පත්වීමද මේ සූත්‍රයෙන් වේ. තං ඉමිනා ඒවං ඉමං කිං අහං ඉති ඉහ. යන මෙහි සන්ධිකාරය කියනු ලැබේ. ඉස්ස තං ඉමිනා යන පදයේ ඉකාරය හට අකාරයක් වේ. තද මිනා යනුවෙන් පදයක් සැකසේ. ඉස්ස උ ඒවං ඉමං යන පදයේ ඉමං යන පද දෙකෙහි ඉමං යන පදයේ ඉකාරයට උකාරයක් වේ. අකාරස්සච ඒ අකාරයට ඒ කාරයක්ද වේ. බින්දු ලෝපාදු එතන අකාරයට ඒ කාරයක් කිව්වේ කිං අහං කියන තැන අහං කියන පදයේ අකාරයට ඒ කාරයක් වෙනවා කියන එක. බින්දු ලෝපාදු බින්දු ලෝපාදිය වෙයි. ඒ උමං ඒ උමං යයිද කේහං කේහං යයිද පද සැකසි. ඒ පද දෙක හදමුද? ඉතත් බෑ එකටම දිවි හැකියුත් පද ඔක්කොම ටික එකට ගත්තා. හැබැයි අමාරුයි වගේ ඒකට ටිකක් පැටලෙයි වගේ ඉතින් වෙන වෙනම හරි අතන කොණ්ඩක් නියම් මත එකට ලියුවොත් අමාරු ටිකක් වෙනස් පද ටික එකට ලියා ගන්න එපා තං ඉමිනා කියන එක ඉස්සෙල්ලා හදාගෙන යමු තං ඉමිනා බිඳුවට හල් දයන්නයි හල් දයන්නක් මදාසාරී සූත්‍රයේ ඉමිනා එක හොම්ම ගන්න කමාදක දාගෙන ඊට පස්සේ කියන්නට අයන්නක් පද් ඊට පස්සේ ඉමිනා එකේ කියන්නට අයන්නක් මේ සූත්‍රයේ නික අනුබදිට්ටාන ඒකත් යදනුප්පන්න සූත්‍රයෙන් තමයි ඒකට බලේ ඉන්නේ තද් අමිනා තද මිනා ඊළඟට ඒවං ඉමං ඒවං කියන තැන නිග්‍රහිතව ලොක් වෙනවා නිග්‍රහිතව ලොක් කරනවා ඉමං ඒවං ඉමං කොචිලෝබ ඉකාරයට බිඳුවනේ ඉකාරයට උකාරයක් අනුපදිතාන ඒකතර විදිහටම යද යදි කියලා දෙන්න නම් ඒ යද යද ඊට පස්සේ ඒ උ කියන එක වෙන් කර ගන්නවා කුබ්බ මද ඒ උ උමං ඇති සූරසර ලෝක කුබ්බ සර ලෝක සරස නෑ අර ආයි කල්ලි නෑ තවද ඒ වුමන් වයන්න තියක් හරි නේද එතකොට ඒවන් ඉමන් කියන පදේ අපි ඒක ඉතිරි එකත් හදලා මෙතනින් වගේ මේකත් මේක උතන පුළුවන් නැත කින් අහං කින් කියන එකේ හේතේ ලොක් වෙනවා කොචි ලොක් කොචි කොචි ඊට පස්සේ ඔව් අහං කියන එක අයන්නට ඒ යන්නක්
දියා ගන්න ඕනෙත් නෑ දැන් නේද? නැත්තම් ඉතින් දැන් මේ තියෙන ටික ඔක්කොම දියාගෙන ලියාගෙන යනවා. කිසිම අවබෝධයක් නැතුව වගේ ලියලා තේරුම්න්නේ නැහැ. තනියෙන් හදාගෙන බලනවා නම් හොඳ කුටියට ගිහින්. මෙතනින් බලාගෙන ඉඳලා තනියෙන් කුටියෙන් හදනවා නම් හොඳ. නේද? ඉස්සරහට ඒව එහෙම තමයි දෙන්නේ.
එදුර කුටියට ඇවි ආත වෙනවා.
එහෙම නැත්නම් දැන් මේක ලියා ගත්තත් ඉතින් මොකද තේරුමක් නැහැ
නේ.
හදපුවම තමයි මතක හිටින්නේ. පොතේ ලිව්වට මතක තියෙන්නේ. ඕකට අර පැරණි එක සන්නහස කියන හොඳ කතාවක් කියලා තියෙනවා අපි. ඒකට අපහු මේ පොත බලන්න ඕනේ. ඒකට තමයි පොත තියෙන්නේ. ඉතින් මේක බලලා Taman තේරුම් ගන්න පුළුවන්
වෙනවා.
ඉතින් ඒක බලපුවාම ඇති ඉතින්. එතකොට දැන් ආපසු සටහනක් නැතත් ඒක තේරුම් ගන්න පුළුවන්. ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා තියෙනවා තව ස්වාමීන් වහන්සේ කෙනෙක් එක්ක. අපේ මේ ඉන්න ආශ්මතුන්ලගේ දැනීම් ටික මේ අවිද්‍යාව තරහ වුණොත් එහෙම ඉවර වෙනවා. ඔක්කොම මේ දෙනීම් ටික ඉවර වෙනවා කියන්නේ. ඒකට අනිත්ේ සන්නාහන්සේ මට මතක විදියට සන්නාහන්සේ කෙනෙක් හරි ගිහි කෙනෙක් හරි එහිටපු කෙනා දෙනවා. ඇයි ස්වාමීන් වහන්සේ එහෙම කියන්නේ? ඇයි ඉතින් මේ අපේ ඇත්තුන්ගේ දෙනීම් ඔක්කොම ටික තියෙන්නේ මේ උපාදි සාතික වලයි පොත්පත් ටිකේ ඉන්න සටහන් නෝට් මේ නෝට් ටිකයි හරි හදිසියේ හරි අර අවිද්‍යාව කේති ගිහිල්ලා ඒක අරගෙන පැනලා ගියොත් එහෙම හරි ඒකට මොනා හරි කළොත් එහෙම කියන දැනීම් ටික ඔක්කොම ඉවරයි කියලා. ඒ වගේ මේ මේක නිතර ඉතින් අර දැනීම අපි තුන ඒ නිසා අපි තේරුම් අරන් තියාගන්න ඕන කාරණා.
මේක
කියාහං කියලා හැදෙන එහෙම පද යන මතක නැහැ. කින් අහං කියන එක කියාහං කේ අහං කියන එක කියාහං වෙන්න පුළුවන්. කින් අහං කියන එක නෙවෙයි. ඒකේ අහං පදේනේ. ඒක
කිය.
ඒවා
කින්
අහං නෙවෙයි. කේ අහං කියන එක. මෙතන කින් අහං කියන එක. ඉතින් මේකෙත් එහෙම යෙදෙනවද කියන එක මට මතක යන්නේ බලන්න හිම. මේ දින දැනත් තිබුණොත් ඉතින් ඒ විදිහට ගන්න එහෙමත් හදාගන්න බැරි නේ. කින් අහං කියන එක කියා අහං කියලා. කින් අහං කියලා තිබ්බේ. කේ අහං නෙවෙයි. ඒවාදස් කේ අහං කියන්නේ. මේ කින් අහං. කියා අහං කියන.
කින් අහං කියන එක තමයි කතා
තිබ්බේ. ඒක අහවල තිබ්බේ. මෙහෙම තිබ්බ එක.
එහෙම. ඡාහන් එක කින් අහං කියලා තිබ්බා.
පුළුවන් හදා ගන්න පුළුවන් බැරි නේ. තොටින් ඉවන්නෝ යන්නවා සූත්‍රයෙන් ඉස්සලා මේක ලොක් කරනවා. නිග්‍රහිතේ ලොක් කරනවා. ඊට පස්සේ මේ අල් කයන්නයි කියන්නට හල් යන්නයි. අහං එක දීගන් සූත්‍රයෙන් දීර්ඝ කරනවා. තොටක්්‍යාහං කියලා පදෙහෙමත් හදන්න පුළුවන්.
දැන් මේ න්‍යායන් දන්න නිසා ඉතින් ඒ බෙදලා පෙන්නලා තිබුණොත් ඉතින් ඒ විදිහට අත් ගන්න ඕන. ඒ වාදිස්සරි පුබ්බෝචරස්සෝ සූත්‍රේ ඉන්න එතන නම් යමී දන්තස්සාදීසෝ සූත්‍රේ ඉන්න ඒ කාරේට වෙන්න පුළුවන්. ඒ නිසා කේ අහං කියලා තිබ්බත් පුළුවන්. කේ අහං කියලා හදන්න රහට යමුනේ. එතකොට මේකේ මේ පද ටික හැදෙන හැටි ඉක්මනට බලාගෙන යමු. තං ඉමිනා කියන එකේ නිග්‍රහිතේට හල් දකාරයි මදාසරේ සූත්‍රේ. ඊට පස්සේ තද් ඉමිනා කියන එකේ ඉමිනා කියන තැන යන්නට අයන්නක් ගත්ත දැන් කියපු සූත්‍රේ. ඊට පස්සේ මේ දෙක එකතු වුනහම තද් අමිනා තද මිනා කියලා වචන හැදෙනවා. එවං ඉමං කියන තැන එවං කියන එකේ බින්දුව ලොප්පෙනවා කොචිලෝපං කියලා කලින් අපි කියපු සූත්‍රයෙන්. ඊට පස්සේ ඉමං කියන තැන යන්නට උයන්නක් එනවා දැන් කියපු සූත්‍රයෙන්. ඊට පස්සේ ඒව උමං කියලා තියෙන්නේ ඒව පදේ වෙන් කරලා පූර්වස්වරේ ලොක් කරලා ඊට පස්සේ තියෙන ඒව උමං එකතු වුනහම ඒවමං කියලා වචනේ හැදෙනවා. අර්ථය තියෙන්නේ ඒවං ඉමං කියන එකම තමයි. ඒවමං ඒ වගේ කටින් දැක්කම මේ මතක් වෙන්න ඕන මෙහෙම රීතියකුත් තියෙනද බොහෝ තැනක අට කතාවේ මේ තැන් වින් කරලා පෙන්නනවා. කින් අහං කියන එක ඒකෙත් ඒ විදිහටම නිග්‍රහිතේ ලොප් වෙනවා. එතකොට කී අහං අහං කියන තැන අයන්නට ඒකාරයි දැන් කියපු සූත්‍රයෙන්. එතකොට කින් ඒහං වෙන කී ඒහං වෙනවා. පූර්වස්වරේ ලොප් කරලා පමුණපුවම කේහං කියලා වචනේ හැදෙනවා. තොර මතක තියාගන්න. දැන් මේකෙන් අපිට මතක තියාගන්න තියෙන්නේ මේ විදිහේ රීති ටිකක් තියෙනවයි කියන එක හොඳ. දැන් මේකේ මේ වචන ගොඩාක් ලියාගෙන පොතේ තියාගන්න එක නෙමෙයි තමන් කරන්න ඕනේ. මෙන්න මෙහෙම මෙහෙම රීති ටිකක් තියෙනවා කියලා පොඩියට කෙටි සටහනක් දාලා තියාගන්න ඕනේ. මෙන්න මේ මේ විදිහේ රීති ටිකක් තියෙනවා කියලා ඒ රීති ටික ලියලා තියාගන්න. දැන් වචන ටික අපිට ওই වචන ටික විතරක් නෙමෙයි තව ගොඩාක් වචන මේවට වෙනස් විදිහේ පද හැදෙන්න ඒ පද අපිට හම්බ වෙනවා පොත් කියවංජාති. ඒකට මෙන්න මේ මේ රීති ටිකක් තියෙනවා කියලා දැනගත්තම ඒ රීති ටික අපිට දාලා ඒ පද ටික හදාගන්න ඒකට දැනීම එනවා. ඒ නිසා අපි ඒ ටික ඒ රීති ටික ටිකක් ඔළුවට දාගන්න උත්සාහවත් වෙනවා. මෙහෙම රීතියක් තියෙනවා කියලා මතක් කරගමු. ඒකට දැන් වචන කඩලා අට කතාවේ පෙන්නපුවම අපිට මතක් වෙන්න ඕන ආ එහෙමනම් මෙහෙම රීතියක් තියෙනවා. එතකොට ඒ වගේ කඩලා නොපෙන්නපු තැන්වලත් ඒ රීතිය අපිට දාගන්න එතකොට හැකියාව ලැබෙනවා ටික කාලයක් මේක පුරු වුණාම. ටික කාලයක් මුල් කාලේ දැන් අපිට උගන්න කාලේ දැන් මේවා කියනවා ඉතින් මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. මේ මොකද්ද මේ කියන්නේ මේ සංදී කියනවා වචන එකතු කරනවා කියනවා දැන් මේ කොහොමද මේක දැන් මෙහෙම එකතු කරලා පෙන්නුවොත් නම් කොහොම හරි එකතු කරගන්න පුළුවන් වෙයි. හැබැයි දැන් පොත කියවයි යද්දි කොහොමද මේ ටික වෙන් කරගන්නේ? ඔය ප්‍රශ්නේ කාලේ අපිටත් තිබුණා. ඉතින් ඒ කාලේ මුල් කාලේ ඉතින් එහෙම වෙන් කරගන්න අමාරුයි. ඒ දැනීම අඩු නිසා වචන වෙන් කරගන්න දන්නේ නැති නිසා. ඉතින් ටික කාලයක් ඊට පස්සේ භාෂාව පාවිච්චි කරද්දි ඉතින් වචනයක් දැක්කම මේක මෙහෙමයි වෙන් වෙන්න ඕන කියලා දැන් මේක මේ වගේ එකක් දැක්කම මෙහෙමයි එහෙනම් කැඩෙන්න ඕන කියලා. ඒ විදිහට ඉතින් මේක අපිට ඉතින් උගන්නලත් නැහැ මේක මෙහෙම එන්නේ කියලා ඉතින් කවුරුත් උගන්නලා නෙමෙයි. ඒකට දැන් මේ න්‍යාය දන්වන දැන් ආයුෂ්මල්ලාට තේරෙනවා ඇති. ආ එහෙමනම් මේක මෙහෙම එන්න පුළුවන් කියලා කඩලා වෙන් කරගන්න. ඒ දැනීම එනවා. ඒ අවස්ථාව දැන් මේක වෙන් කරගන්න ඕන. දැන් අට කතාවේ එක මේ විදිහට වෙන් කරලා පෙන්නන්න. එතන අර්ථ ගන්න ඕන මේ විදිහට. දැන් කේ අහං කියලා මේක පදේ හදාගන්න පුළුවන්. හැබැයි උනට එහෙම ගත්තොත් එතන වාක්‍යයට ගැලපෙන්නේ නැද්ද? ඒ නිසා තමයි මේ විදිහට වෙන් කරගන්නේ. පැහැදිලි? ඒ නිසා මේ පද වෙන් කරලා පෙන්නන්නේ වෙන් කරගන්නේ
අර්ථය ගැලපෙන විදිහට ඉතින් අදාළව අර්ථය ගැලපෙන විදිහට පද වෙන් කරගන්න අපිට දැනීම තියෙන්න ඕන. ඒක කාලයක් භාෂාව ඇතුළු කරද්දී හුරු කරගද්දී තමින් තමන්ට ඒක ඉබේ ලැබෙනවා. ඊකට ඉච්චර බය වෙන්න කලබල වෙන්න ඕනෙත් නැහැ. කාලයක් හුරු කරගද්දී ඒ හැකියාව ලැබෙනවා. හරි. තව මොන හරි ගැටු තියෙන ඉක්මනට අහන්න බලන්න. කිරිටික තියාගෙන යමුුණා නේද? වාක්‍ය සුකුච්චාරණස්සං වාක්‍ය සුකෝච්චාරණය සඳහාද
වාක්‍ය සුකෝච්චාරණය සඳහාද
සුකෝච්චාරණය කියන්නේ පහසුවෙන් ඉතිරවීම සඳහාද ඡන්ද අහානිත්තංච ඡන්දස් හානි නොවීම සඳහාද වන්න ලෝකෝපි අක්ෂර ලෝපයද වේ පටි සංඛාය යෝනිසෝ ඉති ඉහ පටි සංඛාය යෝනිසෝ යන මෙහි උබ්බය ලෝකෝ పూర్వ యకార లోపయవే పటి సంఖా యోనిసో పటి సంఖా యోనిసో యన్వెన్ పదయ సకసే అలాపుని ఇతి ఆదో అలాపుని యనాది గాతావిహి අකාර ලෝකෝ අකාර ලෝපයක් වෙයි ලාපුනි සීදන්ති සිලා ප්ලවන්ති යනුවෙන් ගාථාව සැකසේ වෘත්‍ය භේදාය වෘත්‍ති නොබිදීම පිණිස මේ මොකක්ද වෘත්‍ති කියන්නේ කියන එක අපි ඉස්සරහට කියනවා. කියන්නේ වෘත්‍ති නොබිදීම සඳහා විකාරෝපි
විකාරෝපි
අක්ෂර විකාරයද සිදුවේ
අක්ෂර විකාරයද සිදුවේ
අකරම් හසතේ ඉති ආදෝ
අකරම් හසතේ ඉති ආදෝ
අකරම් හසතේ යනාදීෙහි සකාරේ සකාරයෙහි ගරුණෝ ඒකාරස්ස ගරු ඒකාරය හට ඉමිනා මේ සූත්‍රයෙන් ලහු අකාරෝ කෙටි අකාරයක් වෙයි අකරම්හස තේකිච්ඡං අකරම්හස තේකිච්ඡං යෙයි සැකසේ මේ මොකක්ද කිව්වේ දැන් කියන්නේ වාක්‍ය සුවසේ උච්චාරණය කරන්ද පහසෙන් උතුරවන්න සමහර තැනක අකුරු ලොක් කරනවා තියෙන අකුරක් අයින් කරලා දානවා අන්න ඒකට උදාහරණයක් තමයි දැන් ඡන්දස්හානි නොවීම සඳහායි සුකෝච්චාරණේ සඳහායි මෙහෙම කරනවා කියලා උදාහරණයක් තමයි කිව්වේ පටි සංඛාය යෝනිසෝ කියන පදේ පටි සංඛා යෝනිසෝ කියලා අන්න යයන්න මොකද උනේ එතන මොකද වෙලා තියෙන්නේ මොකද්ද ලොක්කුනි කොහෙ තිබුණු යයන්නද අවධානයෙන් ඉන්න ඕනේ. හරි. පොඩ පදේතකට හැදෙනවා පටි සංඛායෝනිසෝ කිය. ඒත් එක්කම ඔන්න ගාථාවක ඡන්දස්හානි නොවින්න. එහෙම නැත්නම් ඒ අවශ්‍ය මොකද්ද ඡන්දස කියන්නේ කියන එක අපි ඉස්සරහට කියනවා. ගාථාවකට ඒතකොට කියාගෙන යද්දි තියෙන්න ඕන අකුරු ප්‍රමාණයක්. නිශ්චිත අකුරු ප්‍රමාණයක් තියෙනවා. ඒතකොට අන්න ඒ විදිහේ ඒ නියමය ඒ විදිහේ ශාස්ත්‍රයක් තියෙනවා ඡන්දස් ශාස්ත්‍රය කියලා. නේද? අපි කලින් ටිකක් කියලා තියෙනවා ගාථාවක් කියන හැදුවනේ නේද? අන්න ඒ ඡන්දස් ශාස්ත්‍රයට ගැළපෙන ඡන්දස් ශාස්ත්‍රය කියන්නේ ඇත්තරම මෙතනදී මේ කියාගෙන යද්දි එක රටාවකට එන්න ඕන නිසා. දැන් භාග්‍යතුනාථගේ දේශනා ඉදින් මේ ශාස්ත්‍රය දිහා බලාගෙනම හැදුවා කියන එක නෙවෙයි මේ කියන්නේ. භාග්‍යතුනාථ දේශනා කරද්දි ඒ ස්වභාවයෙන්ම ඒ රටාවල් පිළිතරලා තියෙනවා. ඉතින් ඒ තව කෙනෙකුට මිහි හොඳට පහසුවෙන් අවබෝධ වෙන විදිහට ඒ ඒ හොඳ ගලා යාමක් තියෙන විදිහට ඒ දේශනාවන් තියෙන නිසා. ඒකට මෙන්න මේ සඳහා ඇතැම් අකුරු ලොක් වෙලා තියෙනවා. ඒකට උදාහරණයක් තමයි ලාපුනිසීදන්ති සිලාප්ලවන්ති කියලා ඉතියෙන්නේ. ඔක එන්න ඕන අලාපුනිසීදන්ති. දැන් ලාපුනි කියලා නෙමෙයි වචනයක් තියෙන්නේ. අලාපුනි කියලා මෙතන කියන්නේ මොනවද? අලාපුනි තීදන්ති. මේ කියන්නේ ලබු කබල් යට යනවා. සිලා කියලා කියන්නේ ගලක කියලා නමක්. සිලා ප්ලවන්ති කියන්නේ ගල් පා වෙනවා. දැන් ඔක හීනේ දැකපු කීනයක් නේද? පොතල් රයිතුම දැකපු කීනයක්. ඉතින් ලබු දැන් මේ පා වෙන්න ඕන ලබු කබල් ඒවා යට යනවා. අර යට තියෙන්න ඕන ගල් උඩ ඇවිල්ලා පා වෙනවා. මේකයි මෙතන කියලා තියෙන්නේ. ප්ලවති කියලා කියන පණිනවටත් කියන මෙතනදි කියන්නේ පා වෙනවා කියන අර්ථයෙන්. එතකොට අන්නේ එතන අලාපූණි කියලා එන්න ඕන එක අයන්න ලොප් වුණා. අයන්නක් නැතුව තමයි දේශනාවේ තියෙන්නේ. ඔය තැනක අපි දැන් මේ ව්‍යාකරණයේ දැනගෙන හිටියේ නැත්නම් එහෙම මේක මුද්‍රණ දෝෂයක් කියලා අයන්න මුලට දායි. නේද? මේ අයන්න මෙතෙන් print වෙලා නැහැ. type කරද්දී ඒ අයිට වැරදිලා කියලා අපි අයන්නක් දාලා තමයි ලියන්නේ තමයි. නේද? දන්නේ නැත්නම්. හරි. ඊට පස්සේ කියනවා මේ වෘත්ති බිඳෙන්නේ නැති වෙන්න ඇතැම් තැනක අක්ෂර විකාරයකුත් වෙනවා. දැන් අර ඡන්දස් ශාස්ත්‍රයේදී අපි කිව්වේ අකුරු ගාණක් ගැනයි. අකුරු ගාණ. අකුරු 8යි අකුරු 5යි හරි එහෙම කියලා. ඒ අකුරු ගාණ ගැන තමයි ඡන්දස් ශාස්ත්‍රයේදී ඡන්දසක් කියලා කියන්නේ අකුරු ගාණ අනුව ඡන්දස් වර්ග ටිකක් තියෙනවා. අපි ඒ ටික ඉස්සරහට කියන්නම්. කීපයක්. හරි. එතකොට මෙතනදී වෘත්තිය කියලා කියන්නේ අකුරක තියෙන ගරු ලහු ભેදය. ගරුයි කියලා කියන්නේ ගරු අකුරක් කියලා කියන්නේ දීර්ඝ අකුරු වලටත් ඒ වගේම ඒවට විස්තරයක් ඉස්සරහට එනවා. අපි ඒකත් එක්කම කතා කරමු. මෙන්න මේ අකුරු වල ගරු ලහු ભેදය දීර්ඝ කෙටි ભેදය මේක ගලපන්න ඕන නිසා සමහර තැනකදී ඒක කියාගෙන යද්දී දීර්ඝව තිබුණොත් ටිකක් උච්චාරණේ අපහසුයි. එහෙම නැත්නම් අර වෘත්තියට ගැලපෙන්නේ නැහැ. ඒ තැනකදී කෙටි කරලා ගාථාවේ දීලා තියෙනවා ඒ වෘත්තියට ගැලපෙන්න. දැන් අතර මෙතන වෘත්තිය ගැලපෙනවා කියන්නේ ඒකෙත් පහසු උච්චාරණයක්. උච්චාරණේ අලංකාරයේ පහසු ගලා යාම ආදිය සඳහා. ඒතර බුද්ධ දේශනාවෙත් ඒ වගේ තියෙන තැනක් ගැනයි මේ කියන්නේ. අකරම් රස තේ කිච්ඡං කියලායි වචනේ තියෙන්නේ. කොහොමද? ඔව් අර දෙක නම් පැහැදිලි. මෙතන අකරම්හස අකරම්හසේ තේ කිච්ඡං කියනයි වචන තුනයි. එන්න ඕන කොහොමද? මේකේ තේරුම මොකක්ද? කියමු බලන්න. දැන් දෙවෙනි පොතේ හිටපු ආශ්‍රමතුන්ලා මේකට උත්තරේ දෙන්න ඕන. කොහොමද මේක හැදිලා තියෙන්නේ බදී? ඕක නාම පදයක්ද ක්‍රියා පදයක්ද හිතකයක්ද මොකද්ද ක්‍රියා පදයක් කොහෙද තියෙන්නේ මොහොතේ කියන එක මොන මොන කාලයටද අයිති ද එහෙම එකක් තිබ්බේ නැද්ද එවිට බලලා දුකද කියමු බලන්නේ නම් ඒකේ ඒක වචන පදේ මොකද්ද කියලා ඒකෝජන් මේක එතකොට හීයත්තනි අතීත කාලෙනි හීයත්තනි උත්තම පුරුෂ බහුවචන පදේ අත්තනෝ පද බහුවචන පදේ එතකොට මේකේ අපි ඉස්සරහට ඒවා පහ කතා වෙනවා මේ ටික අනිත් අලුතෙන් ආපු ස්වාමීන් වහන්සේලාට සමහරට පුරු නැහැ මේක ඉස්සරහට ක්‍රියාපද පාඩමේදී ටික කතා වෙනවා එතකොට මේක පදේ හැදෙන්නේ අයන්නක් මුලට එකතු වෙනවයි කියලා කිව්වනේ විකල්පේ අතීත කාලෙදි කර ධාතුවයි මහතේ ප්‍රත්‍ය එතකොට එන්න ඕන මයන් කියන පදෙත් එක්ක තමයි මේක එන්න ඕන මයන් අකරම්හතේ මයන් මෙතන මේ සිදුවීමත් තියෙන්නේ බෝසතාණන් වහන්සේ මේ ජාතක පාළියේන වචනයක්. දැන් මේ අකරම් හසේ තේ කිච්ඡං කියන එක සංදි මේ සංදි පාඩමේදී කියන්නේ මෙන්න මේකේ ඒ යන්න වෙනුවට අයන්නක් ගන්න කියලා. තේ කිච්ඡං කියලා ගන්න කියලා. ඒතකොට දේශනාවේ තියෙන්නේ මේ විදිහට. දැන් ඉන්න ඕන මේකනේ ප්‍රත්‍ය. ඒ වුණාට තියෙන්නේ මෙහෙම. ඒතර මේකේ වෘත්‍ය තමයි මේකෙදි මේ රීතියක් තියෙනවා මේ එක ගාථා ක්‍රමයක් තියෙනවා ඒකෙදි පස්වෙනි අකුර කෙටි වෙන්න ඕන කියලා අපි ඒවයේ වෘත්‍ති ගැන ඉස්සරහට පස්සේ කතා කරමු. ඒතර මේ එක ගාථා බඳින එක ක්‍රම එක වෘත්‍යයකදි තියෙනවා ප්‍රත්‍යාවර්ත වෘත්‍ය කියලා ඒවට කියන්නේ. ඒකෙදි අකුරු 8ක් තියෙනවා. ඒ අකුරු 8න් මේකත් ඒ විදිහ එකක් අකුරු 8යි තියෙන්නේ. දැන් මේ ඇඳලා තියෙන අකුරු ටික ඒවා මොකක්ද කියලා ඉස්සරහට මම කියන්න. ඒතර මේ විදිහට ඇඳගෙන යද්දී පස්වෙනි අකුර කෙටි අකුරක් වෙන්න ඕන කියලා රීතියක් තියෙනවා. හැබැයි දැන් අකරම් හසේ තේ කිච්ඡං කියලා આવොත් තේ යන්න දීර්ඝ අකුරක්. ඒ යන්න ඒ කියන්නේ දීර්ඝ අකුරක්නේ. අපි කෙටි අකුරු කියලා කිව්වේ 3යි අ ඊ උ. දැන් තේ කියද්දී ඒ යන්නක් තියෙන්නේ. එහෙමනම් ඒක දීර්ඝයි. එතකොට ඒක දීර්ඝ අකුරක් ආවොත් මේ ඡන්දස්සාස්ත්‍රයේ මෙතන මේ කියවෙන කතාවට ගැලපෙන්නේ නැහැ. පහසු ගලා යාමට එන්නේ නැහැ. ඒ නිසා මේක කෙටි වුණොත් අ කියලා අයන්නක් ආවොත් අකරම්හස අ කියද්දී යන කෙටි අකුරක්. ඒ නිසා තමයි මෙතනදී අයන්නක් ආවේ. අකරම්හස තේ කිච්ඡං කියලා ඒ නිසා දේශනාවේ යෙදුණා. උච්චාරණ පහසුව සඳහා ඉතින් ඒවා. එතකොට ඒ යන්න වෙනුවට අයන්න ආවේ මෙන්න මේ හේතුව නිසා කියලා එතකොට කියලා තියෙනවා.
ආමසේ ඒත් ඒක තමයි. ඒ ආමසේ එතන මේක නෙමෙයි. ඒක කොහෙද තියෙන්නේ? කියාගෙන යමු බලන්න. එතකොට එතන ඉඳාවේ පංචමී පංචමී තං අන්තං සුඛෝ ඒ ආමති ඉව බලාගෙන ඕන ඒ ටික විතර මේ මේ වෙනකම් කරපු ඔක්කොමත් ඕන ඉතින් පරණේවා ඉතින් ඒ නිසා ඉතින් අපි ඔච්චර වෙලා වාරගෙන කියලා දුන්නේ නේද ඕන් නැත්තම් කියලා දෙනවා හරි අපි අපි ඉතින් ටික කතා කරලා අවසන් කරමු නේද ඊට පස්සේ ගාතාවක් තියෙන්නේ අපි ඒක කාට හරි කියන්න දෙමු ඊට පස්සේ පරිවර්තනය කරමු කවුද කියන්නේ කැමැත්තෙන් කවුරු හරි කියමු බලන්න ගාතාව කවුරුත් කැමති නැද්ද හැමෝම පොත් බලනවා හොඳ හරිම උනන්දුයි නේද දැන් අපි කියලා ඉවර වුණ තැන අන්තිමට තියෙන්නේ හැමෝම හරි කියමු කොහෙනම් මේ හැමෝම කියමු අක්ඛර නියමෝ ඡන්දං ගරු ලහු නියමෝ භවේ බුද්ධි දීඝෝ සංයෝගාදි පුබ්බෝ රස්සෝච ගරු ලහුතු රස්සෝ ඒකේ අපි අර්ථ කියාගෙන යමු අක්ඛර නියමෝ ඡන්දං භවේ අක්ෂර නියමය ඡන්දස නම් වන්නේය ගරු ලහු නියමෝ වුත්ති භවේ ගරු ලහු නියමය වෘත්තිය නම් වන්නේය දීඝෝච දීර්ඝ අක්ෂරයද සංයෝගාදි පුබ්බෝ රස්සෝච සංයෝගයකට పూర్වයේ ඇති රස්වයද ගරු අක්ෂරයක් නම් වේ ලහුතු රස්සෝ අපි රස්සෝ කියන්නේ ගරු ලහු ලහු යනු රස්ව අක්ෂරයයි යතහ ඊට උදාහරණ මෙසේයි ආ ආ යනු දීර්ඝ අක්ෂරයකි ඒ නිසාම ගරු අකුරක්ද නම් වේ අස්ස යන තැන අස් යනු සංයෝගයකට పూర్වයේ ඇති බැවින් ගරු අකුරක් නම් වේ එතන මේ කියන අයන්න ගැන කියන්නේ දොර අස්ස කියන තැන අයන්නටත් අපි ගරු අකුරක් කියලා කියන්නේ මොකද බැඳි අකුරකට කලින් තියෙන නිසා අම් අං යන තැනද නිග්ගහීතේට කලින් ඇති බැවින් එම අකාරය ගරු අකුරක් යැයි සැලකේ. අ යනු රස්ස අකුරකි. එබැවින් ලහු නම්
වෙයි.
එතකොට මේ මොකක්ද කිව්වේ? ගරු අකුරු ලහු අකුරු කියලා අපි වෙන් කර ගන්නවා. මේ ටිකට අපි කියනවා රස්ස අකුරු කියලා. රස්ස කියන්නේ තේරුම මේ ටිකට කිව්වා මේකටම කියන තව නමක් තමයි ලහු කියලා කියන්නේ. ලහු අකුරු කියලා කියනවා, රස් අකුරු කියලා කියනවා. එතකොට මෙන්න මේ අකුරු ටිකට අමතරව අපි තව මෙතෙන් දෙකතු කරනවා. මෙන්න මේ වගේ බැඳි අකුරකට කලින් තියෙන කෙටි අකුරු ඒවත් මේකට එකතු වුණාම මෙන්න මේ දෙවර්ගයේතම කියන පොදු නමක් තියෙනවා. ඒකට කියනවා ගරු කියලා. ගුරු කියන්නේ සිංහල වචනේ. මේකේ මතක තියාගන්න තියෙන්නේ බැඳි අකුරකට පෙර ඇති කෙටි අකුර. බැඳි අකුරකට පෙර ඇති කෙටි අකුර. එතකොට මෙන්න මේ ලහු අකුර පෙන්නඳ ওই ඡන්දස් ශාස්ත්‍රයේදී සලකුණක් තියෙනවා. සාමාන්‍යයෙන් තියෙන සලකුණ ඔන්නෝම ඉරි කෑරලක්. මේ ගරු අකුරක් පෙන්නඳ තියෙන සලකුණක් මෙන්න මේ විදිහට. ඔකනිත් අතර තියෙනත් පුළුවන් කොහොමද කවන්නේ. කතාව පැහැදිලි දෙයි ටික. ඔව් කෙටි අකුර. රස්ස අකුර. දීඝ අකුර. ඊට පස්සේ දැන් කා කිව්වොත් ඕක මේක කයන්න කිව්වොත් කා කිව්වොත් දිගද කෙටිද? දැන් අකුර හැදිලා හැටි තියෙන හැටි දැනගන්න ඕනේ.
අල්කයන්යි අයන්නයි.
ඔමේක හැදිලා තියෙන්නේ කොහොමද ඒක? කා කියන අකුර හැදිලා තියෙන්නේ. අල්කයන්න අයන්නනේ. දැදගින්. ඒතර මේකේ මෙතන මතක තියාගන්න ඕන මේ ලහු කියන එකට අයිති වෙන්නේ ඒකත් මෙතන සටහන හොදාගන්න එක හොඳයි. මාත්‍රා දෙකට අඩු දෙක අයිති නැහැ. දෙකට අඩුයි නම් මාත්‍රා දෙකට අඩුයි නම් අපි ඒකට කියනවා ලහු අකුරක්. මේක ගරු කියලා කියන්නේ මාත්‍රා එකහමාරක වැඩි. දැන් කෙටියෙන් මතක තියාගත්තොත් මේකට අයිති වෙන්නේ භාගයේ ඉඳන් එකහමාර දක්වා. මේකට අයිති වෙන්නේ දෙකේ ඉඳන් දෙකහමාර තුනේ ඒව නැහැ. මාත්‍රා තුනක් කියලා පරිභාෂාවේ කියවෙන්නේ නැහැ. දෙක දෙකහමාර. දෙකට වැඩි කියලා අපි කියමුකෝ. දෙක හා දෙකට වැඩි. කමාට වැඩි. එහෙම නැත්නම් දෙක හා දෙකට වැඩි කියවත් සමානයි. මාත්‍රා දෙකක් හරි ඊට වැඩි නම් දැන් මාත්‍රාවක් කියන්නේ කොච්චරද? මේ අකුරක් අ වගේ කෙටි අකුරක් උච්චාරණය කරන්න යන කාලයට තමයි කියන්නේ මාත්‍රාවක් කියලා. අ. එතකොට මෙන්න මේ කෙටි අකුරු තුනේ තියෙනවා හැම එකේම මාත්‍රා එක ගන්න. මේකෙත් එකයි එකයි එකයි. මේ හැම එකේම මාත්‍රා දෙකක් තියෙනවා. ඒත් එක්කම හල් අකුරක මාත්‍රා භාගයක් තියෙනවා. හැම හල් අකුරකම මාත්‍රා භාගයයි. ඒ නිසා දැන් මෙතන මාත්‍රා භාගයයි, මෙතන අයන්නේ මාත්‍රා එකයි. ඒතොර කයන්නේ ඔක්කොම තියෙනවා මාත්‍රා එකහමාරයි. එහෙමනම් මේක මොන අකුරක්ද? කෙටි අකුර. දෙකක් නෑ. ඉතින් බලද්දි තේරෙනවා මේක දැන් දිග පිල්ලමක් නැහැනේ. මේක මෙන්න දිග පිල්ලමක් දාපු ගමන් මේක දීර්ඝ අකුරක් වෙනවා.
අර
දීර්ඝ වලට අංගෙකත් ඔව් අයිති. එකත් අයිති. එකත් ඉතින් ගන්න මෙතෙන්දම තමයි. එකත් ඉතින් නිග්‍රහිතය කියන්නේ ඉතින් සුද්ධ ව්‍යංජනයක්නේ. නිග්‍රහිතයට කලින් තිබුණත් ඒකේ විදිහට ගන්න. ඔව් මේක මෙතනම ලියාගත්තා නම් හරි බැලිය අකුරකට හා බිඳුවකට කියලා දාගත්තා නම් වඩාත් හැදෙයි. මෙතෙන්ද ආ බිඳුව බැලිය අකුරකට හා හෝ කියලා දාගත්තා නම් හොඳයි නේ.
බැලිය අකුරකට හෝ
පැදිරින්නේ දැන් නේද කතාව? එතකොට දැන් මේ කයන්න අපි මේ ඡන්ද ක්‍රමයට ලියන්නේ ඔන්නෝම ඉර කැලලකින් පෙන්නන්නේ මේක කෙටි අකුරක් කියලා. පැහැදිලිද? අපි හිතමුකෝ කි කියලා තියෙනවා. එතකොට මේක කි දීර්ඝයි වෙන් කරලා
තියෙනවා.
බලන්න තියෙන්නේ මේක එකතු වෙලා තියෙන්නේ කෙටි අකුරනේ. කියන්න නෙමෙයි. කියන්න කියන්නේ කෙටි අකුර. ඒකවත් කියන්නේ. ඒකවත් හරියට කියන්නේ. හරි. හරි මේක කී වුණා නම් අන්න එතකොට කී කියන්නේ අල් කයන්නයි ඊ යන්නයි. භාගයයි දෙකයි දෙකහමාරයි. ඉතින් තේරුම් ගන්න තියෙන්නේ අර අකුරක් ඉතින් තනියෙන් ආවම දීර්ඝයි නං ඒකට ව්‍යංජනීකුත් එකතු වුනහම ඉතින් කොහොමද දීර්ඝ වෙන්නේ පායේ? එතනින් තවත් භාගයක් එකතු වෙලානේ එතකොට. ඒ නිසාද මේ කෙටි අකුරකට හල් අකුරක් එකතු වුනහම කොහොමද කෙටි? මේ දීර්ඝ අකුරකට හල් අකුරක් එකතු වුනහම දීර්ඝයි. එතකොට පාලි ගාථාවක දැන් කව් කියලා අකුරක් එහෙම ආවොත් අපි තමු කෝ එහෙම වගේ ආවොත් කොහොමද ඒක දීර්ඝද කෙටිද කොහොමද කව්
මුයන්නේ
නේද? නෑ අර ඖ අක්ෂරේ තියෙන ඖ අකුරු.
ඖ අකුර නෑ.
ඖ අකුර නෑ පාලි නෑ. ඒක ඉන්නේ නෑ පාලි ගාථාවකේ නිසා. ඒක නිසා ඒක ගැන බය වෙන්න එපා.
අපි අනිදාල මේ රාගලියක් දින කොහොමද?
ආ යන්න. ඔව් ඒක කමන්නේ. ඒක ගැන චරිතයක්. ඒක
යන ප්‍රහාණය කරන්න.
හරි. එතකොට අපි ඔන්න දැන් නිකමට අපි වාක්‍යයක් මෙතන ලිව්වොත් ඒකේ ගරු ලහු වෙන් කරලා ලියා ගන්න බලමු. බුද්ධං සරණං. අපි බැඳි අකුරු නැතුව වෙන් කරලා ලියමු ඉස්සරලා අකුරු වෙන. බුද්ධං සරණං කියලා තියෙනවා. එතකොට මේක අපි වෙන් කරද්දී දැන් මෙතන බැඳි අකුරක් තියෙනවානේ. බුද් කියන තැන බැඳි අකුරක් තියෙනවා. එතකොට මෙතන කෙටි අකුරක් තියෙනවා. කලින් කිව්වා බැඳි අකුරකට කලින් තියෙන කෙටි අකුර ගරු අකුරක් විදිහට සලකන්න කියලා. දැන් මෙතන බුද් මේ හල් අකුරක් තියෙනවා. එතකොට මේ හල් අකුර ගන්නේ මේ පැත්තට. මෙතන දයන්න මෙතන තියෙනවානේ. පැහැදිලි නේද? එතකොට මේ බැඳි අකුරකට කලින් තියෙන කෙටි අකුරත් දීර්ඝයි කියලා සලකන්න ඕන නිසා මේ දෙන්නම අල්ලලා මේ දෙන්නම දීර්ඝයි කියලා හැම ලකුණක් දානවා. මෙතන දැන් බිඳුවට කලින් තියෙන අයන්නක් 10 කියද්දි මෙතන අයන්න තියෙන්නේ. එතකොට මෙතනත් බිඳුවක් තියෙන්නේ. අන්න අර අං කියන පදේට කලින් තියෙන කෙටි අකුරත් ගන්න කිව දීර්ඝයි කියලා. මේකත් ලියන්නේ. සයන්න දීර්ඝයිද කෙටිද? කෙටි. ඒක අපි ඉල්කෑවෙන්න. රයන්න
කෙටි.
නම් කියන තැන ඇයි දීර්ඝ? ඔව්. බිඳුවකට කලින් තියෙන කෙටි අකුරක්. ඔන්න ඔහමයි මේක ලියන්නේ.
අද්‍රේහා ඒ දුක්ඛකරණ කියන දේ තියෙන තැනද?
ඒක න විශේෂයෙන් නෝ කියලා ගච්ඡාම. මේක ගාථාවක් නෙවෙයිනේ, නිකම් වාක්‍යයක්. හරි. අපි නිකමට එක ගාථාවක් ගාථාවක එක පාදයක් ලියගමු. යෝ වදතං පවරෝ මනුජේසු. මේ ටික මකම නේද? ඒ ගාථාවේ පාද දෙකක් එක පළවෙනි යෝ වදතම් පවරෝ මනුජේසු කියන එක එකට ලිව්වා. ඊළඟ එක දෙකට ලියලා ඒක වෙන් කරලා ලියන්නේ. ඔව් දැන් පුළුවන්.
මේ දෙකම වදිනවා.
ජේසු කියන තැනනේ තියෙන්නේ. ඔය ඡන්දස්වර තව රීතියක් තියෙනවා වාක්‍යයේ අගය දෙන. පාදයක අගය දෙන කෙටි අකුර දීර්ඝ විදියට සලකනවා.
ඒ නිසා පාදයේ අගය දින කෙටි අකුර දීර්ඝයි කියලායි තරකන්නේ. ඉතිරි පද වලත් ওই පිළිවෙලට එනවා. ඔන්න ওই රටාවකට එතකොට ඒකේ එනවා. ඒක ඒ වෙන් කරගන්න නෑ හරියට වචනේ අකුර.
සත්‍ය කියදී කොහමද වචනේ වෙන් වෙන්නේ?
සත්‍ය
කියන එක සත්‍ය වුනේ. මේක දීර්ඝයි.
සත්‍ය
දීර්ඝ. හරි කියලා තියෙනවා. පාදයක අග චන්දස් පාඩමක් නොවන නිසා අපි ඔය ඇති දැනට නේද? ඒ ගැන අපි පස්සේ කාලෙක කතා කරමු. ඉඩක් ලැබුණු වෙලාවකේ එක වෘත්තියක් දෙකක් කීපයක් අපි කතා කරා නේද කලින්. හරි. එතකොට මේකේ මේ දැන් කියවනේ අක්කර නියමෝ චන්දං කියලා. මොකක්ද මේ අක්ෂර නියමයේ ඡන්දසක් කියලා කියන්නේ? සමහර දැන් අකුරු තනි අකුරේ ඡන්දස් ගැන කියවෙනවා. හරි මම දැකු මතකයේ තියෙනවා හරියට මතක නැහැ. කියන්නේ තනි අකුරේ අකුරේ ඔන්න ඔහමම පාද හතරක් තියෙනවා තනි අකුරයි ගාතාවේ. එක පාද එක පෙළකට එක අකුරයි තියෙන්නේ. ඒ විදිහේ ගාතා තියෙනවා. එක පෙළේ එක අකුරයි තියෙන්නේ. දිග අකුරු හතරක්. එහෙම ගාතා. එහෙම තියේනම් මේ එක අකුරක් තියෙන ගාතා එක අකුරයි. ඒ කියන්නේ පෙළකට තියෙන අකුරු ගාන අනුවයි මේ ඡන්දස් වලට නම් දීලා තියෙන්නේ. එතකොට එක පෙළකට එක අකුරක් තියෙන ඡන්දස් වලට වෙනම නමක් කියනවා. ඔව්. ඒකට තින් සංස්කෘතයෙන් ආපු දෙයක් මේක. ඒකට උක්තා කියලා තියෙනවා. එතකොට මේකේ තියෙන්නේ එක අකුරයි. එක පේළියකට එක අකුරයි. ඒ විදිහේ ගාථාවෙම මුළු ගාථාවෙම අකුරු හතරක්. බුද්ධ දේශනාවේ මෙහෙම මම දැකලා නැහැ. එතකොට මෙහෙම මේ අකුරු ගාන අනුව අකුරු දෙකක් තියෙනම් මේ කියන්නේ එක අකුරක් තියෙනවා. ওই ටිකේ නන් ටික කියලා තියෙනවා සත්ත්ව දීපිකාවේ 49 වෙනි පිටුවේ. ඒ ගැන මොනනම් පස්සේ මීට බලලා කියන්නේ මම. මේ තියෙන පොතේ 49 වෙනි පිටුවේ. මේව මෙහෙම ගිහිල්ලා ප්‍රසිද්ධ එක ඡන්දසක් තියෙනවා අකුරු 8. ඒකට කියන්නේ අනුෂ්ටුප් කියලා. අනුෂ්ටුප් ඡන්දස. මේ අනුෂ්ටුප් කියන එකේ තේරුම අකුරු 8ක් තියෙනවා කියලයි. එතකොට එක පෙළක අකුරු 8ක් තියෙනවා. තොර අකුරු 11ක් තියෙනම් ඒකට කියනවා ත්‍රිෂටුප් කියලා. ඒකට ඊයේ ගැන පොඩි සටහනක් දාපු පොතකුත් අරන් ආවා. ඒ වුණාට ඒ ගැන අපි දැන් කියන්න යන්නේ වැඩි විස්තරයක්. දැන්ට නිකන් මේ ටික මතක තියාගෙන ඉන්න. මේකට තව පාලියෙන් කියන නමක් තියෙනවා තුටුබහ කියලා. ත්‍රිෂටුප් කියන එක මේක පාලි වැදේ. මේක සංස්කෘත නමනේ. තුටුබ. තුටුබ කියලා කියලා තියෙනවා නේද කියන්නේ. ඈ සිංහ මේක පාලි වචන. අකුරු 11 එකට. මේකටත් පාලි වචනේ අනුට්ඨුභු කියලා කියලා තියෙනවා. අනුට්ඨුභු. අනුෂ්ඨුප් කියන්නේ දෙයට සංස්කෘත වචනේ අනුට්ඨුභු ඡන්ද. මේ
පාලි
උපාදිය. ඔක්කොගෙම විස්තර ඕනේ අපි ඒව පස්සේ බලමු. මේ ඒතකොට දැන් මේක මං කිව්වේ දැන් මේ අපි ලියපු එක මේ රටාවේ එකක්. තුටුබු. අකුරු 11ක් තියෙනවානේ බලන්න ගණන් කරලා. අකුරක් කියලා සලකන්නේ අර එක සලකුණක් ඈ. තුටු එක සලකුණක් එක අකුරක් කියලා සලකන්නේ. අකුරු ගාන සමානයි මේ පේලි දෙකේ. එතකොට ඒක සමානයි විතරක් නෙවෙයි අර යන රටාවත් සමානයි දෙකේම. ඊළඟ පදවලත් එහෙමයි. යෝ කියන්නේ දන දීර්ඝයි කෙටි දෙකයි දීර්ඝ එකයි. ඔහොම ඔහොමනේ යන්නේ. ඊළඟ එකෙත් ඒ රටාව තමයි යන්නේ. ඒකේ සමහර ඒවා තියෙනවා අර්ධ සමබුත්ත කියලා. සමහර ඒවාගෙදි පද දෙකයි පාද දෙකයි සමාන. දැන් මේ එක පෙළකට ඕකෙදි කියන වචෙන් තමයි පාදය කියලා. සමහර ඒවා පාද දෙකක් සමානයි. ඒකට කියනවා අර්ධ සමවෘත්ත කියලා. එහෙම එහෙම ඒවා තියෙනවා අපි පස්සේ කතා කරමු ඒ ගැන. දැනට මේ ඡන්දස ගැන කියන්න ඕනෝ මේ එක තමයි දැන් මෙතන කිව්වේ. ඊට පස්සේ දැන් මෙතනදී මේ අකුරු ගාන සමාන කර ගැනීමට තමයි කියන්නේ ඡන්දස. ඡන්දස කියන්නේ අකුරු ගානට. ඒතර මේකේ අකුරු 11යි. ඒකත් සමාන වෙන්න ඕන. අකුරු 11 ඊළඟ පෙළවල් එක්කත් එතකොට සමාන වෙනවා. අන්න එතකොට අපි කියනවා ඡන්දස සමානයි. හැබැයි දැන් මෙතනදී මේක අසමාන වුණොත් ඒකත් සම වෙන්න ඕන. මේ ගරු ලහු ભેදය මේ ගරුයිනේ. පළවෙනි පෙළේ ගරු එකක් ආවා මෙතන ලහු එකක් නම් එන්නේ. අන්න එතකොට ඒකට කියන්නේ අපි ඡන්දස අසමානයි මේ වෘත්‍ය අසමානයි. ඒකට දැන් ඒ නිසා තමයි කිව්වේ අර ගරු ලහු බෙදීමට කිව්වේ වෘත්‍ය කියලා. ගරු ලහු කියන දෙකේ බෙදීමට වෘත්‍ය කියලා. ඒ නිසානේ අර ගාථාවේ කිව්වේ අක්‍ර නියමෝ ඡන්දං ගරු ලහු නියමෝ භවේ වෘත්‍ති. ගරු ලහු කියන බෙදීමට කිව්වා වෘත්‍ය කියලා. එතකොට අන්න අකුරු ගාන සමාන වුණත් වෘත්‍ය අසමාන වෙනවා ගරු ලහු ભેදය අසමාන නම්. පැහැදිලි නේද? එතකොට මේ ඡන්දසක් අපි මේ විදිහේ වාක්‍යයක් ලියද්දී ওই දෙකම එකට පළ කරනවා. අර ගරු ලහු වේදියේත් සමාන වෙනවා ඒ තියෙන රීතියට සමාන වෙන්න ඕනේ ඒත් එක්කම අකුරු ගානත් සමාන වෙන්න ඕනේ පැහැදිලි නේ එතන ඡන්දය කැමැත්ත ධර්ම දේශනා කිරීමේ ඡන්දය වෘත්‍ය කියන්නේ බුද්ධි කියන්නේ වෘත්‍ය තියන්න කියලා වැඩි සිංහලෙන් වෘත්‍ය හරි ඊට පස්සේ අපි අන්තිම වාක්‍ය කීපයක් කියලා අද නවත්තමු නේද මේකේ තව ගැටලු තිබුණොත් මේ ටික කිව්වයින් පස්සේ අහන්න ඒවං මෙසේ තන්තියා හිතා පාලියට හිත වූ අඤ්ඤා අපි අඤ්ඤේ ඌද සංහිතා සම්දීහු විඤ්ඤය දත යුතුය සංහිතා ඉතිච සංහිතා යනු වන්නානම් අක්ෂරයන්ගේ අභ්‍යවධානතු අතරක් නැතිව සන්නිධි එක් කිරීමයි. ඒ අන්තිම ගාථාවේ තේරුම කිව්වේ මොකද්ද මේ කිව්වේ කියලා නැත්තම් බලනවා ඉතින් නේද? අර අන්තිමට කිව්වේ
සන්නිධ කියලා
කිව්වේ. කොහෙද? සන්නිධබ්බවධානතෝ කියලා තියෙනවා. සන්නිධි අව්‍යවධානතෝ. සන්නිධි අව්‍යවධානතෝ කියන එකයි. ගැ සන්ධි පාඩම ඉගෙනගෙනත් ඉතින් ඊට පස්සේ අන්තිමට දෙන ගාථාවක් ඉතින් නේද? ඒකෙත් සන්ධි නොදී තිබුණොත් ඉතින් හොඳ නෑ වගේ. හරි. එතකොට මෙතන කෙටියෙන්ම කිව්වේ මොකක්ද? මේ පාලි භාෂාවට හිත වූ, එහෙම නැත්නම් මේ බුද්ධ දේශනාවට උපකාරවත් වුණ, බුද්ධ දේශනාව තේරුම් ගන්න උපකාරවත් වෙන මෙන්න මේ වගේ සන්ධි ටිකක් තමයි අපි කතා කරේ. ඒ විදිහට මේ අනුසාරයෙන්, මේ කතා කරපු න්‍යායන් අනුසාරයෙන් අන්‍ය වූ සන්ධි දැනගන්න. දැන් මේ කතා කළේ උදාහරණ කීපයක් විතරයි. ඒ න්‍යායන් අනුව බුද්ධ දේශනාව පුරාවටම තියෙන අනිත් සන්ධි ගැනත් දැනගන්න. එතකොට මේ සන්ධියක් කියලා කියන්නේ අතරක් නැතිව අක්ෂර එකතු කිරීමක්. ලං කරලා කීමක්, ලං කිරීමක්. අන්න ඒ ලං කිරීමට තමයි සන්ධියක් කියලා කියන්නේ කියලයි මෙතන කියලා අවසන් කළේ.
ඔව්. අභ්‍යවධානතෝ කියන්නේ අතරක් නැතිව කියන
එක. ඔව්.
සංකීය වශයෙන්
පාලි භාෂාව. බුද්ධ දේශනාවට තන්ති කියලා කියනවා. හරි. එතකොට ඔන්න සන්ධි පාඩම මේ විදිහට අවසන් වෙනවා. තව ඒ වෙනකන් තිබුණු ගැටලු මොනවා හරි තියෙනම් ඉක්මනට විනාඩියක් ඇතුළත අහම බලන්න. ඊළඟ දවසේ අපි නාමකාණ්ඩේ පටන් ගන්නවා. එතනදී පාලි භාෂාවේ වාක්‍ය රටා ගැනත් විස්තරයක් අපි කතා කරනවා. නාම පද, ක්‍රියාපද කියන්නේ මොනවද? අලුතෙන් ටික දෙනෙක් ඉන්න නිසා අපි ඒ විභක්ති ගැන සඳහනක් කතා කරලා නාම පද, ක්‍රියාපද කියන්නේ මොනවද? එතකොට වාක්‍යයක තියෙන රටාව මොකක්ද? ඒ ටික කතා කරනවා. ටිකක් වෙලා යයි, ඒ වුණාට කමන්නේ. ඒ ටිකත් කතා කරලා ඉස්සරහට යමු. තව මොනවද ගැටලු එන්නේ තියෙන්නේ? කිසිම ගැටලුවක් නැද්ද? දැන් එහෙම මොනවා හෝ ගැටලුවක් තියෙනම් ඇත්තටම ඉතින් මෙතනින් අහන්න ඕනේ. එහෙම නැත්නම් අපරාධයි. මොකද දැන් පොතකට අපි සම්බන්ධ වෙන්නේ ගැටලු විසඳ ගන්නනේ නේද? ඒ නිසා ඉතින් ඒ ටික අපි විසඳ ගන්නම යමු. ඒ නිසා තමයි අපි ඉතින් අර මොනවා හරි යෝජනා තියෙනම් අහන්න කියන්නේ. අපි අපහසුතාවයකට පත් වෙනවා හරි එහෙම හිතන්න ඕනේ. මොනවා හෝ එහෙම ගැටලුවක් තියෙනම් කියන්න ඕනේ. එතකොට අපිට පුළුවන් නේ. නැත්තම් අපිට දන්නේ නැහැ නේ මොන වගේ ගැටලුද තියෙන්නේ නේද? ඒ නිසා යෝජනාවක් කරොත් අපිට සලකලා බලන්න පුළුවන්. මොනවා හෝ ගැටලුවක් තියෙන්නේ. මුල් ටික ටිකක් අහුවුනේ නැති කවුරු හරි ඉන්නවා නම් තව ඒ කලින් ආපු කෙනෙක් එක්ක හරි නෝ ඒ වගේ කතා බහ කරගෙන යන එක තමයි වඩාම හොඳ ක්‍රමය. ඒ සම්බන්ධ විනාතරින් තව කවුරු හරි එක්ක කතා කරගෙන යන්න ඕන. එතකොට ඒ අපහැදිලි තැන් ටික පැහැදිලිනවා. තේරෙනවා. තේරෙනවා. එයාත් මම කතා කරගෙන යනවානේ නේද උදව්. ඒක තමන් හිමින් මේ විදිහට ලියලා දාගෙන බලන්න. ඔව් ලියාගෙන ගිහින් බලන්න. සමහර තැනක පාද දෙකයි සමාන වෙන්නේ සමහර ගාතාවල. ඒවට අර්ධ සමවෘත කියලා කියන්නේ. මේක ගාථා රචනා කරද්දි ගාතාවක් රචනා කරද්දි නිකම්ම ගාථා ලියන්නේ නැහැ. මෙන්න මේ ක්‍රමයට ඒ න්‍යායන්ට අනුව තමයි රචනා කරන්නේ අලුතෙන් ගාථා හදද්දි. දැන් භාග්‍යතුන් වහන්සේගේ දේශනා අපිට ඕන වෙන විදිහට මේ ඡන්දස්සාස්ත්‍රයටයි කියලා වෙනස් කරන්න බෑ. ඒකේ දේශනා කරපු විදිහට තියෙන්න ඕන. එතකොට ඒ වගේදී අපි මේක බලන්න යන්න හොඳ නැහැ ලොකෝට. හැබැයි මේක ශාස්ත්‍රයක්. ඉතින් ඡන්දස්සාස්ත්‍රය කියලා කියන්නේ. එතකොට ගාථාවක් බඳිද්දි අලුතෙන් ගාථාවක් රචනා කරද්දි ඒ රීතියකට අනුකූලව තමයි රචනා කරන්නේ. ඔය සංස්කෘතයේ ඇතුලින් ආපු එකක්. හැබැයි ස්වාමීන් වහන්සේලා පාවිච්චි කරලා තියෙනවා. එනවනේ. පස්සේ හිමීට අනික් ගාථා හිමීට බලන්න මේක දැනගත්තයින් පස්සේ කායක හිමීට බලන්න ඒ ගාථා වෙන්දලා තියෙන්නේ මේ රටාවට අනුව. හේතුනි එක හේතුවක් මේ ශාස්ත්‍රවල කියනවා අර සෙත් කවි වස් කවි කියලා තියෙනවා. ඒකේ සෙත් කවි පැත්ත වගේ. ඒකට තව කෙනෙකුට ආශිර්වාද කරන්න මේකෙත් එහෙම ශක්තියක් තියෙනවා කියන එක. ඊට අමතරව ඉතින් අර බුද්ධ දේශනාවේ තියෙන රටාවල් ටික තමයි පාලි භාෂාවෙදී අරන් තියෙන්නේ. බුද්ධ දේශනාවේ තියෙන රටාවල් අරගෙන තමයි පාලි භාෂාවේ ඡන්දස් ගැන කතා කරන්නේ. දේශනාවේ නැති ඒවා නෙවෙයි. එහෙම කළා කියලා ඉතින් එහෙම වැරද්දක් තියෙන්නේ. තව කාට හරි අර ආශිර්වාද කරන්න වගේ කළොත් ඒ තැනක බලපෑම් වෙනවයි කියන කතාව කියලා තියෙනවා. දැන් මේ ශාස්ත්‍රවල. ඒක නිසා ඉතින් ඒවා අපි 100% අබහැර කරන්න බෑ දැන්. මේ වගේ ලොකු බලපෑමක් කෙනෙක්ට කරනව නෙවෙයි. නමුත් දැන් ওই යంత్ర මන්ත්‍ර කියලා කියවෙන දේවල් වලත් යම් දෙයක් නැම නෙවෙයිනේ. ඒ වගේ ඉතින් යම් දෙයක් තියෙනවා. දැන් ඒවා නිවනට උපකාරී නොවන නිසා තමයි භාග්‍යතුන් වහන්සේ ඒ යంత్ర මන්ත්‍ර ආදී අපිට ඒවා හදාරන්න ඒවා සුදුසු නැහැ කියලා දේශනා කළේ. නමුත් ඉතින් ඒ සියල්ල බොරුම නෙමෙයි. ඒ නිසා ඉතින් මේක ඉතින් අපි ලොකුවට මේක පස්සේ ලොකුවට යන්න ඕන නැහැ. අපි ඉතින් මම මේ කතාව කිව්වේ ඉතින් මේ පොතට අදාළව තියෙන නිසා. නැත්නම් ඉතින් අපි මේවා ලොකුවට ගරු කරන්න ඕන දේවල් නෙමෙයි. හරි එහෙනම් අද පැතිනේ. එහෙනම් අද දවසෙත් අපි මේ සැත් කරගත් සෑම කුසල ධර්මයක්ම අපි සෑම සියලු දෙනාටම මේ කුසලයේ අනුමෝදන් වෙන සෑම සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම හේතු ප්‍රනිස්රේ වේවා කියලා. හරි ඊළඟ දවසේ ඒ පාලි භාෂාවේ මූලික න්‍යායන් ගැන ටිකක් කතා කරනවා. පරණ හිටපු අයට ටිකක් නීරස වගේ වෙයිද දන්නේ නැහැ. ටිකක් ඉවසීමෙන් අනිත් අයට උපකාරයේ පිණිස කියලා නේද. එහෙනම් ටිකක් ඉවසීමෙන් ඉන්න මුලාපි ටික වෙලාවක් ඒ ගැන අර මූලික න්‍යායන් ටිකක් කතා කරනවා. සමහර විටක හිතෙයිද දන්නේ අපිටත් මේක කතා වුණේ කොහොඳයි කියලා නේද. පරණ හිටපු අයටත් නෑ
ඒක පරණව මතක් නෑ අමතකයන් ගෑනේ ඒක රසවත්
හරි